ඔව් රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහන්න සෞඛ්‍ය මන්ත්‍රීතුමාගෙන්.
මම අහනවා ගරු කතානායකතුමනි.
මේ ප්‍රශ්න රෝහණ බණ්ඩාර. ප්‍රශ්නයට පිළිතුර පළවෙනි 2015-2022 වර්ෂය දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලේකම් කොට්ටාෂ 22 වාර්තාවේ තිය ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව වර්ෂය 90 2015-2835 2016-3287 2016-2380 2017-1613 2019-1509 2020-889 2021-822 2022-1083 ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වශයෙන් නැමුණු එකේ දන්වා ඇත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු වකුගඩු රෝගීන්ට අදාළ දීමන ලබා දීම සිදු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නො කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවි බල ගැන්වීම අමාත්‍යාංශයට ඇත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින්. එනිසා ඒ සම්බන්ධව තුමගෙන් අහන්න ඕනේ. තුන්වැනි ප්‍රශ්නයට වකුගඩු රෝගීන්ගේ සුබ සාධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වන්නේ මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට රුධිර කාන්දු කරන යන්ත්‍ර 52ක් ලබා දී ඇති අතර ඒවා අනුරාධපුර පදවිය මැදපච්චය කැපිතිගොල්ලෑව සහ තඹුත්තේගම රෝහල්වල ස්ථාපිත කිරීම කර තිබෙනවා. 2017 වර්ෂයේ සිට අනුරාධපුර ශීක්ෂණ රෝහලට රුධිර කාන්දු කරන අමතරව පරිතාන පෙරන්ටෝ රියල් ඩයලිසිස් කාන්දුකරණය සඳහා පහසුකම් ලබා දී ඇත. එවගේම රුධිර කාන්දු කරන රෝගීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් නවාතැන් පහසුකම් සැපයීමට සහ වකුගඩු රෝගය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙච්චරි සෙවන ගොඩනැගිල්ල ඉදිකිරීම අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ජනතාවගේ 95%කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ප්‍රතික්‍රියාකරන පානීය ජලය යන්ත්‍ර ලබා දීම drinking water osmosis drinking water filters ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් වකුගඩු රෝගීන්ට නිමා සාධාර ලබා දීම 2022 වර්ෂයේදී සාමාන්‍ය ජනතාව වකුගඩු රෝගීන් දැයි අඳුනා ගැනීම සඳහා සියලුම පහසුකම් සහිත ජංගම රසායනගාර බස් තතයක් දිස්ත්‍රික්කයේ වෙත ලබා දීම රජය විසින් අඳුනාගෙන වකුගඩු රෝගීන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යාධාර සහ අඩු ආදායම් ලාභී වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර පහසුකම් සැපයීම. ඊගා ප්‍රශ්නය පැනනවනයි.
අනුරාධපුර රෝහල සම්බන්ධවම ඔබතුමාගෙන් මම වකුගඩු රෝගය සම්බන්ධව කැටලොග් කරන්න තියෙන්නේ. ඔබතුමා දැන් කිව්වා මෙත්සිරි සෙවන වකුගඩු රෝගීන්ගේ පහසුව සඳහා ඉදි කළා ලබා දුන්නා කියලා. හැබැයි පහුගිය කොවිඩ් උදුරු තියෙන වෙලාවේ මේක හදිසි ප්‍රතිකාර ඒකකයක් විදිහට පාවිච්චි කරා. දැන් ඒ කටයුතු අවසන් කළාද දැනටත් තාම මේක නංගිත අධිකරණ ක්‍රියාමාර්ග වලට පවා ගිහින් තියෙනවා. තාම බැරි වෙලා තියෙනවා නැවත වකුගඩු රෝගීන්ගේ පරිභෝජන නැත්නම් ප්‍රයෝජනෙ සඳහා ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්න බැරි වෙලා තියෙනවා. මේක පළාත්තර ආයේ පළාත් සෞඛ්‍ය අධිකාරියටයි තියෙන්නේ අරග මධ්‍යම රජයටයි. ඒකට මේ දෙක අතර මේ ඝට්ටනය තුල මේක ලබා දෙන්නේ කවදාද ඒ සඳහා වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද? ඒ වගේම අනුරාධපුරයේම මේ ප්‍රශ්නේ නිසා මම ඔබතුමායන් අහන්නම් මේ අනුරාධපුරයේ මේ කසල් ප්‍රතික්ෂේපණය වෙනුවෙන් පල් දෝරුවක් දැන් ඉදිරි දිගරලා මාස 3කට වැඩි කාලයක් දැන් මේ වැඩ අවසන් කරලා තියෙනවා. මේකට ගෑස් ටික ලබා නොදීම නිසා දැන් මේ කටයුතු ප්‍රතික්ෂේපණය කටයුතු කරෙන්නේ නැතුව තියෙනවා. ඔබතුමා මේ කාරණා දෙක වෙනුවෙන් අනුරාධපුර රෝහලේ ආශ්‍රිතව දිනේ මම මේකට ගන්න පුළුවන් මේ ඔබතුමාට දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? මේක ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඔබතුමා කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ අහන්නේ.
මේ ප්‍රශ්නේ මේකට අදාළව තිබෙන්නේ නැති හින්දා මට ගමන උත්තරයක් දෙන්න බැහැ. මොකද මේකේ සම්බන්ධව කරුණ සම්බන්ධව ඉදිරියේදී මම ඔබතුමාට පෞද්ගලිකව ඒක ලබලා දෙන්නම්. ඒ අවශ්‍ය කරුණු ටික මේකට අමතරව තියෙන කරුණු සම්බන්ධව ආකාරයෙන් කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ වේස්ට් මැනේජ්මන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ගිරන්ලා පහුගිය කාලේ 2017-18 ගෙනාපු මැෂින්ස් වල විශාල අර්බුදයක් තියෙනවා. එතකොට ඒවා සම්බන්ධවත් වර්තාවක් මේ සභාවට
ලබනවා. ප්‍රශ්න දෙකක් ඇහුවා තුමා.
දෙකක් කියන්නේ අරක මේ හොස්පිටල් එකේ විජයට බැලලා යනවා වෙන්නේ මේ මඩල්ලකින්න. ගල්ව අමතුමනි දැන් අද වෙනකොට අපි දන්නවා මේ
බාල ඖෂධ තුරු කාරණාත් එක්ක ඔබතුමාට විශ්වාස භංගයක් එන තැනට පාව මේ කාරණා අවිලා තියෙනවා. දැන් මෙහෙම තියෙනවා මම දැක්කයි ඊපෙරද ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවකුත් ගෙනලා ඒකට මාධ්‍ය සේවකයන්ට එන්න එපා කියලා වෙනම දැනුම් දීලා තියෙනවලු හරම මේකේ කියත් මාධ්‍ය සාකච්ඡාවක් ඔබතුමා කරා. දැන් මේ ඔබතුමා අපිට ඍජුව ප්‍රශ්න කරන්න තියෙන ඔබතුමාට. දැන් අමාත්‍යංශ ලේකම්තුමාලා දැන් අපි දන්නවා අක්ෂිකාච වගේක් මේ එකක් නෙමෙයි දැන් මේ බාල ප්‍රොටෝකෝල් කියන අර නිර්වින්දන ඖෂධය ගෙනල්ලා ඒකෙන් ප්‍රශ්න වුණාට පස්සේ දැන් වෙන ඖෂධයක් ගේන්න ඒකට මොකද බුජි වැකන් නේද කියන එක ගේන්න අයපව් ගිල එකනත් හදිසි මිලදීන් වලට විශාල මුදල් විජයට මේ කටයුත්තට යනවා. ඒ ටෙන්ඩර් වල පටිපාටින් පිටව ගිල. ඒ වගේම අක්ෂිකාච ගෙන්නන්නත් මේ වගේම මිලදී අපි දන්නා බිලියන 10කට ආසන්න මේ බිලියනකට ආසන්න මෙතන මිලියන 10කට උඩින් යන්න බෑනේ මිලියන 100කට උඩින් ඔබතුමාලට ටෙන්ඩර් පටිපාටින් බහැරව යන්න බෑ. එහෙම තියේදී මේක කොටස් වලට කඩලා මේක මේ නැවත ටෙන්ඩර් කරන මේ විදිහට ටෙන්ඩර් නැත්නම් කැබිනට් අඩු අනුපූර අනුමැතියකට නොතොරව කටයුතු කරන්න යනවා. ඉතින් මේ කාරණා වෙනකොට අපි ඍජුව ප්‍රශ්න කරන්න ඕනේ. මේකේ ඔබතුමා මැදිහත් වෙලා ඉන්නවද නැත්නම් මේ වගේ ඔබතුමාට කොමිෂන් එනවද? ඒ නිසා අපි අහන්නේ මේක නිවැරදි කරන්න කටයුතු කරනවද නැත්නම් ඔබතුමා මේ පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේ අපි හැමදාම එක පැත්තකින් ජීවිත වලින් වන්දි කියනවා. අනිත් පැත්තේ රජයට විශාල ලාභාංශයක් සිද්ධ වෙනවා.
ඔව් කතානායකතුමනේ පළවෙනියෙන්ම කියන්නට ඕනේ මට එක 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 අවස්ථාවක එක දෙයක් පෙන්නුවොත් ටෙන්ඩර් එකෙන් බහැර ටෙන්ඩර් සෝලෙන් ක්‍රමයෙන් බහැරව එක බෙහෙතක් මේ රටට ගෙනහලා තියෙනවා කියලා එතකොට මම ඔබතුමාගේ ওই වැඩපිළිවෙල පිළිගන්නවා. එක දෙවනි කරුණ තමයි ඔය කියන එක තාම ටෙන්ඩර් එක අවසන් කරලා නැහැ. ඒක පැහැදිලිව ඒ අධ්‍යක්ෂකවරු මතක තියාගන්න. ඔයගේ ටෙන්ඩර් එකකට රජයේ ලේකම්වරු 3 දෙනෙක් සහභාගී වෙනවා. 3 දෙනෙක් ඉන්නවා එතන මේ 3 දෙනෙක් ඉන්නවා. ඒක ඇමතිවරු කාරුත් නැහැ. ඒකේ ඉන්නේ කැබිනට් අපායින්ට ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නවා 3 දෙනෙක් ඉන්නවා ලේකම්වරු. ඒ වගේම මුදල් අමාත්‍යාංශ නියෝජිතෙක් ඉන්නවා. ඒ වගේම ගණක අධිකාරීවරයෙක් එකේ ඉන්නවා. එයා පස් දෙනාම අස්සම් කරන්න ඕනේ. ඒ නිසා නැතේ ඔබතුමානි ඔය කියන්නේ එහෙම වෙලා කියලා කවුද කියන්නේ? ඔබතුමා තමයි කියන්නේ, වෙන කාරුත් කියන්නේ නැහැ ඒක. ඔබතුමාගේ සංවිධානාත්මක ලෙසේ කියනවා. ඒකට උත්තර දෙන්න සූදානම්. හැබැයි ඒක තමයි මම කියන්නේ අභියෝගයක් ඇටේ එකක් ටෙන්ඩර් එකකින් පිටව කරලා තියෙනවා නේද? ඔබතුමා පෙන්නන්නේ මේක මේ ටෙන්ඩර් එකකින් පිට කරලා
තියෙනවා. කොමිසුතිය ඇමතුමා. ඇමතුමා. ඕක ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. නෙල්සන් මන්ත්‍රීතුමා අහන්න.
අහනවා කරු. දරු කතානායකතුමනි. ප්‍රශ්න. ඕම කරන්න එපා මලේ වෙලාව.
කාලේ නාස්ති කරගන්න එපා මන්ත්‍රීතුමා. ඔබතුමා උත්තර දෙනවද ඔය ආහාරයෙන් මෙහෙන් අහන ප්‍රශ්න වලට? ඔව් මන්ත්‍රීතුමා අහන්න එහෙනම්.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ ප්‍රශ්නේ වකුගඩු රෝගයට සම්බන්ධ පැනුනගුන් නිසා මේ කාරණේ මතු කරන්නේ. ඔබතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලයකනවලුත් පේනවා 2014 ඉඳන් වකුගඩු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩුවෙගෙන ඇවිල්ලා තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කෙත් ඒ ප්‍රදේශවලත්. ඒ සඳහා ප්‍රධානම හේතුව වුණේ ප්‍රතිආශ්‍රිත ජලපෙරණ යන්ත්‍ර වලින් ඒ ජනතාවට ජලය ලබා දීම. හැබැයි දැන් මාස දෙකක ඉඳන් ඒ ප්‍රතිආශ්‍රිත ජලපෙරණ යන්ත්‍ර නඩත්තුව කරන්නේ නාවික හමුදාව. ඒ යන්ත්‍ර තියෙනවා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරුමැද පළාතේ. ඒ හැම යන්ත්‍රයකින් මේ නඩත්තු කරපු නාවික හමුදා සෙබළුන්ව ඉවත් කරගෙන යනවා. මම මේ ගැන ආරක්ෂක ලේකම්තුමාගේ අවධානයට යොමු කරා. එතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මිලියන 1.5කට ආසන්න ජනතාවක් ප්‍රතිආශ්‍රිත මේ ආර්ඕ මැෂින් වලින් ජලය බොනවා. සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ කටයුත්ත සම්පූර්ණයෙන් අඩාල වීගෙන යන්නේ. එහෙම වුණොත් නැවත වකුගඩු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම ඒ ජලය නොමිලේ ලබා දුන්නේ ජනතාවට එහි ඒ විදුලි බිල ගෙව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. හැබැයි මීට මාස දෙකකට ඉස්සෙල්ලා මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් ඒ ජල බිල් වතුර මේ විදුලි බිල ගෙවන එක නවත්තලා තිනවා. මේ වෙනකොට කරන්ට් එක විසන්ධි කරගෙන යනවා ඒ ජලපෙරණ යන්ත්‍රවලට. ඒ නිසා වහාම ඔබතුමා මේකට මැදිහත් වෙලා මේ අසරණ ජනතාවට පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දෙන්න. එහෙම නැති වුණොත් ආයි ලබන අවුරුද්දේ නම් වකුගඩු රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.
ප්‍රවාහන ඇමතුමා උත්තර දෙන්න.
රුගතානාගතුමනි, පළවෙනි ප්‍රශ්නය දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල ගැමි සැරිය වැඩසටහන යටතේ බස් රථ ධාවනය නොවන නමුත් 2003 වර්ෂයේදී නව සේවා ආරම්භ කිරීමට කටයුතු කරනවා. දෙක, අදාළ නොවේ. 3, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල ජීවත් වෙන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් 2023 වර්ෂයේ ගැමි සැරිය ව්‍යාපෘති යටතේ නව සේවා ආරම්භ කිරීම සඳහා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හරහා නව මාර්ග හඳුනා ගැනීමට කටයුතු කරමින් පවතින අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා නව ගැමි සැරිය සේවා තුනක් ලබා දීමට හැකියාවක් පවතිනවා. මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 46ක් මගින් දිනකට ගමන් වාර 274ක් ක්‍රියාත්මක කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල ජීවත් වෙන ජනතාවට ප්‍රමාණ පහසුකම් සලපයන අතර ඉදිරියේදී ග්‍රාමීය සේවාවන සඳහා පොළොන්නරුව ඩිපෝ මගින් බස් රථ 12ක් යොදවා ගනිමින් ගමන් මාර්ග 6ක් ඔස්සේ දිනකට ධාවන වාර 42ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට තිබෙනවා. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කජුවත්ත කියලා ගම්මානයක් තියෙනවා. දැන් මේ දිගින් දිගටම අපි ඩිපෝ එකට මේ සම්බන්ධව දැනුවත් කරත් මේ කජුවත්ත ගම්මානයේ එක ඉඩමක වපසරිය මං හිතන්නේ අක්කර හතර ඉඩම් තියෙන ගම්මානයක් මේක. එතකොට මේ පාසල් දරුවෝ ඉන්නවා 100කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා දරුවෝ. විශාල ගමක් මේක. එතකොට මේ ගමේ ඉන්න දරුවන් පවණක් අය දෙහිඅත්ත කණ්ඩියට යනවා, ඒ වගේම දිඹුලාගලට එනවා, අරණගංගලට එනවා. මේ ගම ඇතුලෙන් බස් එකක් යන්නේ නැහැ. ඒ පාර අබලන් වෙලා කියලා යම්කිසි හේතුකින් බස් එකක් යන්නේ නැහැ. ඉතින් දැන් අලුත් බස් ඔබතුමාගේ සංකල්පයකට පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් ඇවිල්ලා දුන්නා. මම යෝජනා කරනවා ඔබතුමා මේකට බස් එකක් කඩිනමින් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු ඇමතුමා, හොරෝපතානේ ඩිපෝයේ ඉන්න පිරිසකුයි පෞද්ගලික බස් රථ කණ්ඩායමකුයි ප්‍රශ්නයක් ඇති වුණා. මේ ප්‍රශ්නයක් ඇති වුණාම ලංගම සේවයේ ප්‍රාදේශීය ඩිපෝ 7කට මේක බලපෑවා. අනුරාධපුර, දඹුල්ල, කැපිටිගොල්ලෑව, හොරෝපතාන, කැකිරාව, කන්තලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. එතකොට මේ ජූලි මාසේ 31 තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ ගරු ඇමතුමා. මේ ප්‍රශ්නේ ඇති වෙච්ච දවසේ විශාල පාඩුවක් සිදු වුණා. පාසල් දරුවන්ට පාසලට යන්න බැරි වුණා. රජයේ සේවක, පෞද්ගලික සේවක සෑම කෙනෙකුටම ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මම හිතන්නේ කෝටි එකහමාරක විතර පාඩුවක් රජයට විඳින්න සිදු වුණා. බස් 400ක විතර දින දෙකේ මේක දිව්වේ නැහැ. මේ සම්බන්ධව ගරු ඇමතුමා මේකට සම්බන්ධවයට නීතිමය කටයුත්තක් කරනවා නැත්නම් දිගින් දිගටම මේවා වේවි. එහෙම වුණොත් රජයට පාඩු වෙනවා.
හැමතුමා, ඔබතුමාගේ සඳහන් කළ පරිදි රටේ සියලුම ප්‍රදේශවලට මේ පාඩු ලබන ආයතනයක් ලෙස බස් රථ ලබා දෙන නොහැකිව තිබියදී ඉන්දියානු නයෝජනා ක්‍රමයේ යටතේ බස් රථ 500ක් ලංකාව පුරාම අලුත් බස් රථ ඒකාකාරව සෑම ඩිපෝකටම බෙදා දීලා තිබෙනවා. දෙවනුව කොන්දොස්තර ඩ්‍රයිවර් හිඟිය වැළැක්වීම සඳහා ඔවුන් දැන් මේ දිනවල බදෝගෙන යනවා. තුන, දැනට අබලන් අයින් කරලා දාලා තියෙන බස් රථ 400ක් අලුත් වැඩියක් කරගෙන යනවා. එයින් 175ක් ධාවනයට යෙදෙව්වා. අනිත් ටිකත් කඩිනමින් හදාගෙන යනවා. ඊළඟට විදුලි බස් රථ සඳහා අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න දැන් අපි EOI එකක් කැඳවලා තියෙනවා. නියම ව්‍යාපෘතියක් ලෙස විදුලි බස් රථ ආනයනය කරන්න. ඔබතුමාගේ මේ ඩිපෝට් එක අපිට කෙටි කාලයක් අවශ්‍ය වෙනව හදාගන්න. ඉතා විශාල හොරකමක් බස් රථවල සිද්ධ වෙන නිසා දිනකට මේ අවශ්‍ය සේවය සඳහා නැවත බස් රථ ගැනීම අසීරු වෙලා තියෙනවා. දැන් ඇඹිලිපිටිය ඩිපෝයෙන් පමණක් බස් රථයේ පිටත් වෙනකොට ටිකට්පත් 24යි, එයින් 7යි ලංගම ටිකට්පත්, අනිත් 17ම වෙනත් හොර ටිකට්පත් ප්‍රමාණය. ඒවා පිළිබඳ එක දිනකට පාඩුව එක ගමන් වාරයකට එතන 18-10යි. ඊට පස්සේ කඩවත ගත්තාම බස් රථයේම 51යි, 51ටම එකම ටිකට් පතක්වත් නැහැ. රුපියල් 40,000යි එක ගමන් වාරයක පාඩුව. මේක නිසා මේ බස් රථ වලින් ලැබෙන ආදායම ඩිපෝකට නොලැබීම නිසා අලුතෙන් ඔය මහජනයාගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න අලුත් බස් රථ යොදවන්න ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඉතින් අපි මේ ටික විසඳගෙන ගිහිල්ලා ඔබතුමා මට දැනුම් දුන්නොත් ඒ ගම්මානයට වෙන ඩිපෝ ඇතුලේ තියෙන බස් රථයක් කළමනාකරණය කරලා ලබා දීම සඳහා කටයුතු කරනවා. දෙවනුව හැමදාම තියෙනවා ගරු කථානායකතුමනි, මේ පුද්ගලික බස් රථයි ළඟම බස් රථයි අතර ගහ ගැනීම, චණ්ඩිකම පොළු මුගුරු වලින් පාර දෙන එක. එතකොට අසරණ වෙන සේවකයෝ තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා සියලු මේ බස් රථ වර්ජනය කරනවා. හේතුව පොලිසිය විසින් ක්ෂණිකව ඒ අය අත්අඩංගුවට නොගැනීම නිසා. එනිසා අපි පොලිසියට කියලා තියෙනවා අත්අඩංගුවට ගන්න. ඒ වගේම මං ජාතික ගමනාගමන කොමිසමට කියලා තියෙනවා පුද්ගලික බස් රථ රියදුරෝ එළවෙළව පහර දෙනවා නම් ළඟම බස් රථ රියදුරන්ට ඒ අයගේ ගමන් බලපත්‍ර මෙය අහෝසි කිරීම සඳහා කටයුතු කරන්න නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න
කියලා.
අර කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ ගරු අජිත් මනාපර මන්ත්‍රීතුමා යොමු
කරනවා. ගරු ඇමතිතුමනි, 2023 ජූලි 20 ජූනි 26 දින නිකුත් කරන ලද කැබිනට් තීරණය අනුව ශ්‍රී ලංකාවේ තියෙන සීළු අධිවේගී මාර්ග නමක් ලිපිනයක් නැති සහස්සා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් කියන ආයතනයකට පැවරුවා කියලා අධිවේගී මාර්ගවල වැඩ කරන සියලුම සේවකයන් බිය වෙලා තියෙන තමුගේ රැකියා අවස්ථාව නැති වෙයි කියලා. ඒ වගේම මේ අධිවේගී මාර්ග නිසා තමයි ආර්.ඩී. එකට තියෙන මාර්ග සංවර අධිකාරියත් ලොකුම ලාභය තියෙන්නේ. ඒතොර ඒකත් ඒ අයත් බය වෙලා තිබිලා දැන් මේ උද්ඝෝෂණයකට පවා ලෑස්ති වෙලා තියෙනවා. රැකියා නැති වෙයි, රැකියාවෙන් අස්වෙන්ඩ සිද්ධ වෙයි, මොකද්ද අපේ ඉරණම ප්‍රයිවට් කම්පැනි එකට මේක දුන්නහම කියන එක තැන බයිවීමක් තියෙනවා කියලා ඔබතුමා එක දන්නවා ඇති. ඒක සත්‍යයක්ද? ඒ සඳහා සේවකයන්ගේ එහෙම වෙලා තියෙනවා නම් සේවකයන්ගේ ඒ අධිවේගී මාර්ගවල වැඩ කරන සේවකයන්ගේ සුරක්ෂිතතාවයක් තියෙනවද?
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කොළ කෑල්ලක් ගහගෙන වැඩකට ලෑස්ති වෙන බවට මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒක නිසා ඒක සත්‍යයක් නෙමෙයි. මට ඒ සත්‍ය වශයෙන් කිසි වෙලාවක අධිවේගී මාර්ගයක් විකුණන්නේ නැහැ. අධිවේගී මාර්ගයක් කිසිම පුද්ගලික සමාගමකට පවරලා දීලත් නැහැ. කිසිම සේවකයෙක් ඉවත් කරන්නේත් නැහැ. ඒ අයගේ අධිවේග මාර්ග පද්ධතිය දියුණු කොට සංවර්ධනය කොට ව්‍යාප්ත කිරීම සඳහා නාස්ති අපතේයම් වැළැක්වීම සඳහා අලුත් කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු යොදලා තියෙනවා. ඒ අනුව අධිවේගී මාර්ග මහා භාණ්ඩාගාරයේ යටතේ රජයේ සතු සමාගමක් වන සහස්‍යයක් සමාගම 100ට නෑ 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 100ට 100ක් භාණ්ඩාගාරයේ සතු මට උත්තරේ කියන දෙන්නේ ඉන්නවා. 100ට 100ක් භාණ්ඩාගාරයේ සතු සමාගමක් භාණ්ඩාගාරයේ තියෙන සාහනයක් කියන සමාගමට ගැසට් නිවේදනයකින් පවර ගන්නවා. පවර ගැනීමේ බලාපොරොත්තුව තමයි අපි මේ විශාල ණයක් ගෙවන්න තියෙන නිසා ජාත්‍යන්තරව ලංකා ආණ්ඩුව සතු වත්කම් ප්‍රමාණය ආණ්ඩුවට තියෙන වත්කම් වල වටිනාකම වැඩි කරලා පෙන්වන්න තියෙනවා. එතකොට මේ මාර්ග ටික ආණ්ඩුවේ වත්කම් ලෙස ඒ වෙනම ආර්.ඩී. එකේ වත්කම් නෙමෙයි ලංකා ආණ්ඩුවේ වත්කමක් ලෙස පෙන්වීම සඳහා තමයි ගැසට් පත්‍රයකින් අධිවේගී මාර්ගය ලංකා ආණ්ඩුවේ ශේෂ පත්‍රයට aran තියෙන්නේ. ඊළඟට ඉන්න මම උත්තරේ දී දෙන්නකම්. එතකොට මෙම අධිවේගී මාර්ග පද්ධතිය කාර්යක්ෂමතාවය වැඩි කරනවා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි දැනට අධිවේගී මාර්ගයේ සේවක නිලධාරී සේවකයන් සමගම පවර ගන්නවා. ඒ මෙහෙයුම් කටයුතු නඩත්තු කටයුතු ඉදිකිරීම් කටයුතු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා. දැනට සේවක සංඛ්‍යාව 1923යි. එක්කෙනෙක්ගේවත් රැකියාව අහිමි කරන්නේ නැහැ. ඒක මේ රජයේ කළමනාකරණ ක්‍රියාවලියේ රට සතු වත්කම් වැඩි කිරීම සඳහා ගත්ත මේ ඉතාම හොඳ ක්‍රියාමාර්ගයක්. ඒක අපෙන් අරන් ශේෂපත්‍රයේ පෙන්වන්නේ ලංකා ආණ්ඩුවේ ශේෂපත්‍රයේ තමයි අධිවේගී මාර්ග ටික අයිති වෙන්නේ. බය වෙන්න එපා. නෑ, ආර්.ඩී. එක යටතේ තිබෙන වැඩ කටයුතු දැන් මොකුත් පාරවල් හදන්නේ නෑනේ. ඒක නිසා මඟ නැගුම යටතේ තිබුණ මඟ නැගුම සමාගම ඉමර්ෂල් සමාගම මේ සමාගම් සියල්ල ඈවර කරනවා. ඒව ඈවර කළා සේවකයන්ට වන්දි දීලා දැනට 600ක් ඉවත් කරලා තියෙනවා. ඉතුරු ටික කම්කරු දෙපාර්තමේන්තුව නියම කරන මුදල් දීලා ඉවර කරනවා. ඒවට වැඩක් නැතුව ලංකා ආණ්ඩුවට පුළුවන් කමක් නෑ ඒ වැඩ නැති සේවකයෝ නඩත්තු කරගෙන ඉන්න.
කොහොමද සුරිය ඇමතුමා?
ආර්.ඩී. එක මොනවද වෙන්නේ? ඒ අය ඉන්න සේවකයෝ අධිවේගී මාර්ගයට මුකුත් වෙන්නේ නැහැ.
මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා.
එතකොට ඇමතුමාගේ අවසරය පිට පොඩි පැහැදිලි කර ගැනීමක්. ඔබතුමා අවස්ථාව දෙනවද? ඇමතුමා.
රෝහිණී කුමාරී විජේරත්න මැතිණිය.
මම අහනවා ගරු කථානායකතුමනි. ඇමතුමා.
සෞඛ්‍ය ඇමතුමාගේ. මොකද ඇමතුමා කැමැත්ත ප්‍රකාශ කරයි කියන්නේ මේ?
නෑ නෑ එළියද කිව්වේ.
මං කිව්වේ
මෙහෙද මෙහෙද නෙවෙයි එළියට එන්නයි කියලා.
කියම් කියම්
ඇමතුමාලා තේරුම් ගන්න මේකේ කාලය මේ අපිට නාස්ති කරන්න බෑ කියලා. ඔබතුමා ඔබතුමා මුණ ගැහින්ද?
යන්න කියන්න. හරි. කියන්න කොයිද?
හරි වලේකට මන්තුමා කියන්න ඉක්මනට.
ස්තුතියි කතානායකතුමනි. ඇමතිතුමාට මීට කල්ලුත් මම මේ ප්‍රශ්නේ යොමු කළා. ඔබතුමා පොරොන්දු වුණා අර බලංගොඩ ඉඳලා කූරගල්ට තියෙන පාරේ ගල් ගෙහුල්ලා බාලා ඔක්කොම කරලා හොදට තිබිච්ච පාර දැන් කඩලා තියෙන්නේ. අපි කොන්තරත් කරලා දැන් මේක කොන්තරත් පිරිනමලා තියෙන සමාගම් වල එක අයක කතා කළා. ඒතර සම්පූර්ණ මැටීරියල් එතෙන්ට ගෙහුල්ලා තියෙනවා, මැෂිනරි ගෙහුල්ලා තියෙනවා, ඒගොල්ලන්ගේ වැඩ කරන පෝස් එක ඉන්නවා. ඔබතුමාගේ නියෝගයක් විතරයි අවශ්‍ය මේ ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න. එතකොට ඒ කොන්තරත් අතු සමාගම් කිලෝමීටර් 30න් කිලෝමීටර් 23ක් 24ක් සම්පූර්ණ ඉවර කරලා තියෙන ගරු ඇමතිතුමනි. තව කිලෝමීටර් 4ක 5ක ප්‍රමාණයක් තියෙන්නේ. දැන් පහුගිය මාසයේ ඇතුළතදී බස් 4ක් පෙල්ලුණා. 3-4 දෙනෙක්ගේ අතපය කඩලා ගියා. මාසෙකට ඒ පාරේ යනවා දැනට කූරගලට සංචාරකව වන්දනාවේ බස් 4-500කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් විශාල ජීවිත හානි සිද්ධ වෙන පාරක් බවට මේ පාර පත් වෙලා තියෙනවා. ඔබතුමා ආර්.ඩී. එක හරහා ඒ කොන්ත්‍රාත්කාරීන්ට කියනවා නම් කොන්ත්‍රාත් අරන් තියෙන සමාගම් සූදානම් මේ වැඩේ නිමා කරන්න. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් එතන 10-15,000ක සෙනඟක් එකතු වෙලා දැන් උද්ඝෝෂණයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මම කිව්වා
ඒව අදාළ නැහැ මෙතෙන්ට.
මේ අවස්ථාව විතරක් දෙන්න කියලා. නෑ එතුමගෙන් මේකට උත්තරයක් අවශ්‍යයි කතා නැහැ කියලා දුන්නේ. මොකද එතුමා මීට කලින් දවසේ පොරොන්දු වුණා ඇවිල්ලා බලලා මේක පිළිබඳව විසඳුමක් දෙනවා කියලා. නම් මේක රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්න නිසා ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා.
දැන් ගරු කතානායකතුමනි මගේ නියෝගය අවශ්‍ය නම් මම ඒක නිසා නම් පාර නතර වෙලා තියෙන මම තව විනාඩි 15ක් විතර ඇතුළත නියෝගය දෙන්නම්. ඒක නිසා නෙමෙයි පාර නතර වෙන්නේ මොකද කියලා බලලි වෙරලා මම ඒකට අවශ්‍ය සාධාරණ විසඳුමක් දෙන්න
බලන්න. හරි සෞඛ්‍යමත්ව උත්තර දෙන්න ප්‍රශ්නෙට.
බෑ. පළවෙනි ප්‍රශ්නය පිළිතුර ඔව් ඒකාණ්ඩයේ ප්‍රාදේශීය රෝහලක් ලක්ගල නවනගරයේ ඉදිකර ඇත. දෙවැනි ප්‍රශ්නයක පිළිතුර මොනරගහකන්ද ජලාශය ඉදිකිරීමේ සමගාමීව රුපියල් මිලියන 550ක මුදලක් වැය කරමින් වැයකර මහවැලි අධිකාරියේ මගින් ඉදිකර ඇත. ගව ප්‍රශ්නයට පිළිතුර මෙම රෝහලේ වායු සම්මනය කරන ලද ප්‍රසූතිකාරයක් ස්ථාපිත කර ඇත. වකුගඩු රෝගයෙන් සඳහා රුධිරකාන්දු කරන ඒකකයක් මේ ස්ථාපිත කර නොමැතියත් නමුත් ලක්ගල ප්‍රාදේශීය රෝහලට ඉතා ආසන්නව පිහිටා ඇති විල්ගමුව රෝහලේ රුධිරකාන්දු කරන ඒකකයක් මෙම වර්ෂයේ ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 25ක මුදලක් වෙන්කොට ඇත. එහි මූලික කටයුතු මේ වනකොටත් ආරම්භ කර ඇත. හතරවෙනි ප්‍රශ්නය පිළිතුර ලක්ගල ප්‍රාදේශීය රෝහලේ ඒකාණ්ඩයේ ප්‍රාදේශීය රෝහලක් ඩිවිෂනල් හොස්පිටල් ටයිප් ඒ ලෙස ක්‍රියාත්මක වන අතර එම මට්ටමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සියලු වෛද්‍ය සහ වෛද්‍ය නොවන උපකරණ හා කාර්ය මණ්ඩල මෙම රෝහල සතුව දැනටමත් පවතී. රසායනගාර සේවා අධිසුරකම් ඒකක හයි ඩිපෙන්ඩන්සි යුනිට් විශේෂ වෛද්‍ය සේවා ඇතුළු රෝගී සත්කාර සේවා ගණනාවකින් මේ වන විට ක්‍රියාත්මකව පවතී. මෙම ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ලක්ගල රෝහල බී කාණ්ඩයේ මූලික රෝහලක් බේස් හොස්පිටල් ටයිප් බී බවට පත් කිරීමට අවශ්‍ය සලකා බැලීම මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කරමින් පවතී. අවසාන ප්‍රශ්නය පිළිතුර පැනනනකි.
ස්තුතියි ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමනි. ඇතරම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ලක්ගල රෝහල බී කාණ්ඩයේ රෝහලක් මට්ටමට උසස් කිරීම සම්බන්ධයෙන් මොකද කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණා. මොකද ලක්ගල පිහිටීම සහ ඒ දුෂ්කරතාවයේ මත විශාල ප්‍රශ්නයක් තියෙන නිසා. ඇතරම කියනවා නම් හෙට්ටිපොළ නගරයේ ඔබතුමා ඒ කිව්ව රෝහලෙත් ওই රුධිරකාන්දුකරණය කිරීම සම්බන්ධයෙන් ඒකකේ තාම වැඩ ඉවර වෙලා නැහැ. මොකද වකුගඩු රෝගීන් ගත්තොත් ගරු කතානායකතුමනි මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් සිටින්නේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ. ඒ නිසා ඒ කඩිනමින් කරලා දෙන්න කියන ඉල්ලමින් මම අතුරු ප්‍රශ්නෙට ඔබතුමාට යනවා. ඔබතුමා දන්නවා බී කාණ්ඩයේ රෝහලක් බවට පත් වෙනකොට විශේෂඥ වෛද්‍යවරු 6 දෙනෙක් අවශ්‍ය වෙනවා. එතකොට ඔව් ඒ විශේෂඥ වෛද්‍යවරු 6 දෙනා අවශ්‍ය වෙන්නේ මේ විදිහට කායික රෝග විශේෂඥවරයෙක් ළමා රෝග විශේෂඥවරයෙක් ඒක පළවෙනි පියවර හැටියට ලබා දෙනවා මම දන්න තරමින්. එතකොට දෙවෙනි අවස්ථාව හැටියට දෙවෙනි පියවර හැටියට රේඩියෝලොජිස්ට් කෙනෙක් ඒ වගේම නිර්වින්දන වෛද්‍යවරයෙක් ඊළඟට ශල්‍ය වෛද්‍යවරයෙක් ඊළඟට වීඕජී කෙනෙක්. එතකොට ඒක දෙවෙනි පියවර. එතකොට මේ ටික වෙන්න නම් බ්ලඩ් බෑන්ක් එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට රේඩියෝ ලොජි ඩිපාර්ට්මන්ට් එකක් ඕනේ. මොකද ස්කෑනින්ස් එක්ස්රේස් වගේ වලට මට ඔබතුමාට කියන්න පුළුවන්ද කාලවකවානුවක් මේක ඉටු කරන්න පුළුවන් ටයිම් ලයින් එකක් අපිට කියන්න පුළුවන්ද?
මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නය මම හිතන්නේ තමත්ම වැදගත් සහ අලුචිතයි. දැන් ප්‍රශ්නේ තිබ්බේ අපිට මේ වෙනකොට ප්‍රාග්ධන වේදම් සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙනවා ලබන අය වෙනකන්. මේ වෙනකොට ප්‍රාග්ධන වියදම් ඉතාමත්ම සීමා සහිත නිසා මේ අවස්ථාවේදී හුඟක් වෙලාවට පිටරට ආධාර ලැබෙන ව්‍යාපෘති පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලබන අයවැයෙන් පස්සේ මම මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා අපිට අවශ්‍ය යම් ප්‍රමාණයක් ප්‍රාග්ධන මුදල් විශේෂයෙන්ම ආරම්භ කරලා තියෙන ව්‍යාපෘති අවසන් කරන්න අලුත් ඒවා පටන් ගන්න නෙමෙයි. නමුත් අවසාන කරන්න සහ අනිත් ඒවා අප්ග්‍රේඩ් කරන්න ඒ අවසරය ලැබුණු වහම අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ගරු එමෙතුමනි ඒකෙන් අදහස් වෙන්නේ ඒ කියන්නේ ආරම්භ කරලා තියෙන ව්‍යාපෘතියක් හැටියට තමයි ලග්ගල රෝහලත් අයත් වෙන්නේ. එහෙමනේ. දැන් ඔබතුමා කිව්වේ හැටියට පැහැදිලි කර ගැනීමක් ආරම්භ කරලා තියෙන ව්‍යාපෘතියක් හැටියට තමයි ලග්ගල රෝහලත් අයත් වෙන්නේ. එතකොට මේ නොවැම්බර් මාසයේ අයවැයෙන් මුදල් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයකට වඩා එක යෝජනාවක් කිව්වොත් හොඳයි ගරු ඇමතුමනි. ඔබතුමා දන්නවා පහුගිය දවස් ටිකේම දැන් අර ඉස්සෙල්ලා කතා කරපු වකුගඩු රෝගී දරුවා සම්බන්ධයෙන් ප්‍රශ්නය ඊළඟට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුවෙච්ච නිර්වින්දන එන්නත භාවිතා කිරීමෙන් ඇතිවෙච්ච මරණ ඒ වගේ දේවල් ගත්තාම ජනතාව අතර මතයක් තියෙනවා රෝගියෙක් රෝහලට ඇතුළත් කරාම මෙන්න මේ විදිහේ ඇඩ්මිෂන් චිට්ටකක් ලියනවා. එතකොට ඊට පස්සේ හැම වෙලාවෙම මෙන්න මේ වගේ කොළ කීපයක් තමයි දවසින් දවස එකතු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිකාර සටහනක් එනවා ඊළඟට සෙකන්ඩ් ෂීට් එකක් හැටියට අර දිනපතා තත්වයන් සම්බන්ධ කරන මෙන්න මේ වගේ කොළ කීපයක් එකතු වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ එමෙතුමා දැන් මිනිස් ජනතාව අතර ප්‍රශ්නයක් තියෙනවා මේක දවස දවස මෙහෙම එකතු කරනකොට දවස දවස ගානේ රෝගියාව පරීක්ෂා කරලා රෝගියාගේ තත්ත්වයන් මේකට අමුණනවා පොඩි ක්ලිප් එකකින්. දැන් රෝගියාට මරණය හෝ වෙන අනතුරක් සිද්ධ වුණොත් ජනතාව අතර මතයක් තියෙනවා මේ කොළ ගලවලා අලුතින් කොළ ඇතුල් කරනවා කියලා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ වගේ දිනෙන් එක දවසින් දවස මේ විදිහේ කොළ එකතු කරන්නේ නැතුව එකම පොතක් හෝ එහෙම නැත්නම් මොකක් හරි එක ෂීට් එකක් ඒකේ දිනේ දාලා ලියන විදිහට සකස් කරනවා නම් හොඳයි කියලා. මොකද ජනතාව අතර මේ විශ්වාසයේ විනිවිදභාවයේ දකින්නක. මොකද වැරද්ද වෙලා තියෙන්නේ වෛද්‍යවරයාගෙන් නම් ඒ වැරද්ද එතන නිවැරදි විය යුතුයි. ඒක රෝගියාටම දරා ගන්න ඉඩ සලසන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ යෝජනාව. ඒ නිසා ඔබතුමාට මේ සඳහා එවැනි දෙයක් කරන්නට පුළුවන්ද කියන
කියන කතාව තත්ත්වයට සත්‍යයක් තියෙනවා. එනිසා ඒ සම්බන්ධව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙන පමණක් නෙමෙයි. එනිසා තමයි මේ මෙඩිකල් කවුන්සිල් එකේ ඇක්ට් එක වෙනස් කරන්න ගිය සතියේ ඉස්සෙල්ලා සතියෙත්. මොකද ඒකේ ප්‍රොවිෂන් එකක් නැහැ දැනට තියෙන එකේ. ඒ අනුව යම් යම් වෙනස්කම් කිරීමටත් තීන්දුව කරේම ඔය වගේ කරුණු නිසා සහ අර අපි කියන මේ පේෂන්ට් ඩොක්ටර් අතරේ තියෙන ඒ තියෙන සම්බන්ධකම් හදිසි අවස්ථාවකවත් එළියට දැක්වීමට හැකියාවක් නැහැ තියෙන නීති රීති අනු. ඒ නීති රීති වෙනස් කළ යුතුයි. ඒ නිසා ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමිය සඳහන් කරා මේකත් මම අවස්ථාවක් කරගන්න පෙරදෙනී වෙච්ච සිද්ධිය සම්බන්ධව ඒ සම්බන්ධව විද්වත් මණ්ඩලයක පත් කරපු වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒ වාර්තාව මේ වෙනකොට පබ්ලික් ඩොකියුමන්ට් එකක් කරලා තියෙනවා. ඒ නිසා ඒකේ සම්පූර්ණම ඒ සම්බන්ධව විස්තර සහ ඒ ඔය කියන බාල බෙහෙත් සාපාවිච්චි සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් මේ වෙනකොට එළි දක්වලා තියෙනවා. විශේෂයෙන්ම 7 දෙනෙක්ගෙන් යුතු කමිටුවක් WHO එකේ ඔතෝරිටි එකත් එක්කත් රෙප්‍රසන්ටේටිව් එකට අස්සම් කරලා තියෙනවා. ඒක මට බාර දීලා තියෙනවා. ඒක මම ඉදිරිපත් කරලා
තියෙනවා. හරි, බොහොම ස්තුතියි අමතුමා. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා. ඔව්, සභානායක
මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වගයක් විශේෂයෙන් අහනවා. ඒ වගේම මාධ්‍ය තුලත් යනවා. මේ පිළිබඳව විශ්වාස භංග යෝජනාවක් විපක්ෂයෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඊයේ සභා කටයුතු එකේදී මේ සම්බන්ධව ආණ්ඩුව මේක අද ගන්නවද හෙට ගන්නවද අපි සූදානම් කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මම හිතන්නේ අද විපක්ෂ නායකතුමත් කිව්වා එතුමාට දවස් 3ක් මේ සම්බන්ධව කතා කරන්න ඕනි කියලා. ජනාධිපතිතුමා කිව්වා එහෙමනම් හෙටයි අනිද්දායි සෙන්සුරු බ්‍රහස්පතිවාර සිකුරාද සෙන්සුරාද ගන්න කියලා. එහෙම වෙනසක් කරනවා නම් මම හිතන්නේ සභා කටයුතු එකක් ඇදවන්න වෙනවා. ආණ්ඩුව පැත්තෙන් අපි සූදානම් ඕනම දවස් 3 හෝ ඒ අවශ්‍ය ප්‍රමාණය. මොකද මේ යෝජනා විපක්ෂෙන් ගෙනල්ලා තියෙන හින්දා විපක්ෂ එකග වෙන්න ඕනේ කවුදද ගන්න කියන එකට. එහෙම නැත්නම් හෙට අනිද්දා ගන්නවා නම් ඒකට සූදානම්. එහෙම නැත්නම් ඔබතුමාලා දිනයක් දෙනවා නම් අපි ඒකට සූදානම්.
ඔව්,
තවශේම මේ සතියේ වැඩ නියම කෙරුවේ පසුගිය අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස්වුණා. ඒතකොට මේ සතියේ වැඩ නියම කළා තියෙද්ද හෙට නෑ පොඩ්ඩක් ඉන්නකෝ අපිට තියෙන්නේ. හෙට වතුකම් කරු ජනතාවගේ ප්‍රශ්න ගැන අපි විවාදයක් ඉල්ලලා තියෙනවා. ඒක ඒක ගිය අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස් වුණාම ඒ පක්ෂ නායක රැස්වීමේ 2 weeks ago සති දෙකකට කලින් මේ සතියේ වැඩ නියම කළා තියෙන්නේ. මේවා නියම කළා කතියෝ වෙක් ගල්ලා ඔක්කොම තියෙන්නේ. ඉතින් මේක හදිසිය වෙනස් කරන්න බෑනේ. ඒක හදිසිය වෙනස්
නෑ. අපි එකඟ, අපිට ගැටලුවක් නෑ. දැන් මේ නමුත් රටේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙන වෙලාවක මේක කල් දාන්න ඕනද කියනක ඔබතුමාලා තීන්දුව කරන්නේ. ඒක පිළිබඳව අපිට ගැටලුවක් නෑ. හැබැයි මීට පෙරත් අපි මෙහෙම හදිසි අවස්ථාවන් වලදී සභා කටයුතු එකක් ඇඳවලා දින වෙනස් කරන්න කතා කරා. මම හිතන්නේ නිලධාරීන්ටත් ඒ සඳහා අවශ්‍ය සූදානම් වෙන්න ඕනේ ඉඳයි මම ඇහුවේ. එහෙමනම් අපිට පුළුවන් හෙට අනිද්ද වුණත් ගන්නවා නම් ගන්න.
ඔව්, විපක්ෂ නායක
ඔරු කතානායකතුමනි, අපිට අවශ්‍ය වෙන දින 3ක විවාදයක් අවශ්‍යයි. හැබැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ප්‍රකාශ කරපු ආකාරයට අපි පක්ෂනායකින් රැස් වෙලා මේ සතියේ කාලසටහන තීන්දුව කරලා ඉවරයි. එතකොට මේ සතියේ කාලසටහනට අපි හෙට දිනේ අරගෙන තිබෙනවා උඩ රට වතු ශේෂ්ත්‍රයේ ජනතාවගේ ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, සෞඛ්‍යමය ඒ බරපතල ප්‍රශ්න රැසක්. ඒක හෙට දවසේ ෆුල් ඩේ ඩිබේට් එකක්. ඉතින් මට හිතා ගන්න පුළුවන් රජයට වතු ජනතාව ගැන එච්චර තැකීමක් නැහැ. වතු ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව, ආර්ථික, සමාජීය ප්‍රශ්න පිළිබඳව එයාට උත්තර දෙන්න අමාරු නිසා එයා හිතනවා ඇති මේ හෙට අනිද්දා ඉන් අනිද්දා මේ සැසිවාරය මේ විශ්වාස භංගය ක්‍රියාත්මක කරන්න. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ඔබතුමාගෙන් කරුණාකරලා එහෙම මේ රටේ වතු ප්‍රජාව බාල්දු කරන්නට, ඒ වගේ පහළ තත්ත්වයකට දාන්න කටයුතු කරන්න එපා. අපි අනිවාර්යයෙන්ම මේ දින 3 ලබා ගන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව එල්ල කරලා තියෙන විශ්වාස භංගය ගේන්න. මෙතන ගරු කතානායකතුමනි, මම කියන්න කැමතියි දැන් ඇත්ත වශයෙන්ම අපිට ලොකු ප්‍රවණතාවයක් ඇවිල්ලා තිබෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ රජයට සම්බන්ධ මන්ත්‍රීවරුත් මේ ක්‍රමක්‍රමෙන් ඇත්ත වශයෙන්ම මේ විශ්වාස භංගයේදී එක්කෝ විරුද්ධව එහෙම නැත්නම් ඡන්දය ලබා දෙන්නට කටයුතු කරගෙන යනවා. ඉතින් අපි ඈත් එක සාකච්ඡා කරගෙන යනවා. අපි නිසි වෙලාවට ඒක ගන්න. ඒ ගැන ඕගොල්ලෝ කලබල වෙන්න ඕනේ
නැහැ.
ඒක ලබන
එක සම්බන්ධව තියෙන ගැටු පිළිබඳ සාකච්ඡා කරන්න එක ගැන මං හිතන්නේ ඒක යෝජනාවට ගෙනල්ලා අපි සිර කළ තියෙද්දි තමයි මෙතුමල්ලා මෙච්චර සෞඛ්‍ය ගැන ගැටලුවක් තියෙනවා කියලා ලොකුවට කතා කරපු හින්දා තමයි මම කිව්වේ ආණ්ඩුව අපි සූදානම් මෙතුමල්ලා හෙට හරි ගන්නවා නේද. මේක පැහැදිලි වෙනවා මෙතුමල්ලා තාම ඒ සම්බන්ධ සූදානම නැහැ කියලා. මොකද දැනුයි සාකච්ඡා ආරම්භ කරන්න කරු කතානායකතුමනි, සාකච්ඡා කරන් දන්නේ පටන් ගන්නවා කියන්නේ.
ඔව්,
තාමත්ම හොඳ සූදානමකින් ඉන්නවා. පොඩ්ඩක් ඉස්සරහට යන්න යන්න සූදානම වැඩිත් වෙනවා. ඔය කෑකෝ ගහන ඇත්තොන්ටත් තීන්දුව ගන්න සිද්ධ වෙනවා. මේ මේ රටේ ජනතාව මරණ මංචකයට යවන වැඩපිළිවෙලත් එක්ක එකට හිට ගන්නවද, එහෙම නැත්නම් මිනිස්සු ජීවත් කරවන තැන ඉන්නවද කියන එක.
හරි.
අපි
මම ගරු කථානායකතුමනි, මේ මරණ මංචකය 88 89 කාලේ, ඒ කාලෙත් මේ තිබිච්ච දේවල් ඔබතුමාලා දන්නවා ඉතිහාසයේ. මේ අලුත් මරණ මංචක නෙමෙයි මේ, අපි මේ කතා කරන්නේ. ඔබතුමාලට අවස්ථාව තියෙනවා මේ විශ්වාස බංග ජනාවත් දවස් 3ක් හරි මේ සෞඛ්‍ය ගැන තියෙන ගැටලු කතා කරන්න. අදත් ප්‍රශ්න 3ක් අහනවා. එතකොට ඔබතුමාලට පුළුවන් රටේ මෙච්චර අර්බුදයක් තියෙනවා කියලා ඔබතුමාලා මාධ්‍යට ලොකුට කතා කරන හින්දා අපි යෝජනා, මම මේ කියන්නේ මේක ඔබතුමාලගේ අතේ තියෙන දෙයක්, අපි මැදිහත් වෙන්නේ නැහැ. ආණ්ඩුව පැත්තෙන් අපි යෝජනා කරන්නේ. එතකොට මේක කතා කරලා ඉවර කරගන්න පුළුවන්. එතකොට දවස් 3 මේ සෞඛ්‍ය ගැන කතා කරන්න පුළුවන්. ඒකයි අපි යෝජනා කරන්නේ.
ඔව් විපක්ෂ නායකතුමා.
නායකතුමනි, නැවත තොරක් කියන්නට කැමති. හෙට දිනේ මේ රටේ වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මුළු දවසම වෙන් කරලා තියෙන්නේ. ඒක හින්දා අපි ඒකට ප්‍රමුඛතාවය ලබා දෙන්නට ඕන අනිවාර්යෙන්ම. ඒ වගේම දින 3ක විශ්වාස භංග යෝජනා විවාදය අපි ක්‍රියාත්මක කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක අපි තීන්දුව කරන්න කරන වෙලාව.
ඒක සැප්තැම්බර් මාසේ ගන්න පුළුවන්.
ඊළඟ සතියේ අපි ඊළඟ සතියේ මේ සාකච්ඡාවට ගන්න පුළුවන්. ඔබතුමන්ලා එකගල.
එකගයි. එකගයි එතුමා. එතුමා එකගයි. කලබල වෙන්න එපා. හරි. ඉෂාක් රවුමන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
අහනවා කථානායකතුමනි.
කාන්තා කාන්තා කටයුතු පිළිබඳ ප්‍රශ්නය. හරි. Order please, Deputy Speaker will take the chair now. Karu Ahmadtuma. Oh.
ඉසක් රහමාන් ගරු මන්තුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න.
ඒ අනුව
තලමකට තුව සමා
ආ එක ප්‍රශ්නයට 2020 ජූනි මාසයේ වන විට අනුරාධ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී සහනාධාර ලැබෙන පවුල් සංඛ්‍යාව 64803යි. එතකොට සයිබලගන්නලාද පවුල් සංඛ්‍යාව 8399යි, 2020යි, 1/1 2023යි, 7/17 දක්වා. 2023 ප්‍රශ්නයේ 2020 ජූනි මාස වන විට සමෘද්ධි පොරොත්තු ලේපකගේ පවුල් සංඛ්‍යාව 45069ක් සිටින අතර වර්තමානයේ ක්‍රියාත්මක වන අස්වැසුම් වැඩසටහන මගින් තවදුරටත් සමෘද්ධි පොරොත්තු ලාභණය කියන පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට 4 සමෘද්ධි සහනාධාරලාභීන් සිටි පවුල් සියල්ලන්ට මෙන්ම පොරොත්තු ලේඛනගත පවුල් අස්වැසුම ප්‍රතිලාභණය යටතේ ඉල්ලුම් කර ඇතනම් එම වැඩසටහන යටතේ එම අස්වැසුම් ප්‍රතිලාභ ලබා ගැනීම හැකියාවක් ඇත. අස්වැසුම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒකේ සැලසුම සමාජ සුභසාධන මණ්ඩලය මගින් විටිමිට දැනුම් දෙනවා. ආ ප්‍රශ්නයට ඉහත පිළිතුර ඒ අනුව අදාළ නොවේ.
නියෝජ්‍ය කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න තමයි, එමැතුමා ඔබතුමාලා දන් අස්වැස්තුම කියලා අලුත් ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. ඒක හොඳ නේ කියන්නේ, ඒක හොඳයි. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් පරණ සමෘද්ධි ආයතන නැතුව අලුත් කණ්ඩායම තෝරලා තියෙනවා. තෝරාගත්තට ප්‍රශ්නයක් නෑ. මෝටර් ගේඩර් තියෙනවා, බෙකුව තියෙනවා, ටිපස් තියෙනවා, V8 විතරයි නැතුව තියෙන අය තෝරලා තියෙනවා. ඒ නිසා ඒ තේරිල්ල නම් අන්තිම අසාධාරණ තේරීමක්. ඒ නිසා ඔබගේ ඉල්ලීමක් කරනවා, පළවෙනිම සමෘද්ධි ඉටපු අයට හුඟක් අයගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට අස්වැස්ම නැහැ කියලා. ඒ නිසා ඔබගේ ඉල්ලීමක් කරන වහා මේ අයට අවශ්‍ය පියවරයක් ගන්න ඕනේ කියලා තමයි ඔබගේ පළවෙනි ප්‍රශ්නේ මගේ.
ඒකට අත් අවශ්‍යම ඔබතුමා කිව්වා නුසුදුසු අයට ලබා දීලා තියෙන කියලා ඔබතුමා දැනුවත්ව. මෝටර් ග්‍රේඩර්, JCB ඒව තියෙන අය. එතකොට ඔබතුමාට පුළුවන් ඒ ලේඛනේ මට බාර දෙන්න. ඔබතුමා දන්නවනම් පුරවැසියෙක් විදිහට වකිමත් තමයි, පුරවැසි යුතුකමක් තමයි නුසුදුසු කෙනෙකුට යම්කිසි ප්‍රතිලාභයක් ලබාගෙන තියෙනවනේ ඒක නීති විරෝධී. ඒ නීති විරෝධී නාම ලේඛනේ නීති විරෝධී ප්‍රතිලාභේ ලබාගෙන තියෙනවා දැනුවත් කරන එක මට.
එතකොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න පුළුවන් කී කින් අවශ්‍ය නැහැ. මගේ අමාත්‍යංශයට ඇවිල්ලා සඳහන් කර දවසක ඒ ලේඛනය ලබා දුන්නාම අපි ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නවා. දෙවැනි එක ඔබතුමා වුණා දැනට සමෘද්ධිලාභී පවුල්වලට ලබා දීම. දැන් මේක කරගෙන යන්නේ මේ තෙක්කල් නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒක අපි හැමෝම පිළිගන්නවා. රටම විරුද්ධ පක්ෂයත් ආණ්ඩු පක්ෂයත් සියලු දෙනාමගේ මිල්ලියමත් වීම නිශ්චිත ක්‍රමවේදයක් අනුව දුප්පත් අයව එහෙම නැත්නම් ආර්ථික වශයෙන් අපහසුතා තියෙන අය තෝරලිවල ඊට පස්සේ ඒගොල්ලන් සයිබල් ගන්නලා සමාජගත කරන්න කියන එක. ඒ අනුව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතොර සමුදිලාභී පවුල්වලට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. සමුදිලාභී පවුල් සම්බන්ධිරු ඔය පැත්තෙන්ම බරපතල චෝදනාවක් ආවා 140කට නුසුදුසුට ලැබිලා තියෙනවායි කියලා. අපි කියන්නේ නැහැ මේ නොලිවිච්චා නුසුදුසු කියලා. සුදුසු නම් ඒගොල්ලන්ට නැවතත් අභියාචන ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය තියෙනවා, ඉදිරිපත් කළා ඇති. ඒ වගේම ඒක ක්‍රියාත්මක වෙනතෙක් සමුදිලාභී පවුල් ඔක්කොටම ලැබෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ කියලා අපිට කියන්න බෑ. නිශ්චිත ක්‍රමවේදය තුල සුදුසුකම් ලැබලා නැත්නම් ඒගොල්ලෝ ලැබෙන්නේ නැහැ. සුදුසුකම් ලැබලා තියෙනවා නම් ලැබෙනවා. ඒතකොට අභියාචන ඉදිරිපත් කිරීම තමයි ඒගොල්ලෝ වක්කීම. අභියාචන මේකට ඉදිරිපත් කළ නැත්නම් නොදුනත් කම නිසා ඉදිරියේදී නැවතත් දිනයක් දෙනවා ඉල්ලුපත් ලබා දෙන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නය එමෙතුමා, ඔබ දන්නවා ලංකාවම සමෘද්ධි බෙන්ගු 1089ක් තියෙනවා. ඒකදී සේවකයෝ 6744 දෙනෙක් වැඩ කරනවා. මෙතකන් ණය ගත්තා සමෘද්ධි ලාභී අය සමෘද්ධි බෙන්ගුවෙන් තමයි ණය ගත්තේ. දැන් මේ සමෘද්ධි ණයගත්තු අයට සමෘද්ධි නැති නිසා ගැවෙන්න බැරි ප්‍රශ්නයක් එනවා එමෙතුමා, මේ අස්වැස්මලට ඇතුල් වෙච්ච නැති නිසා. එතකොට මේ වාගේ ප්‍රශ්නයකුත් වෙලා ඉදිරියට තියෙනවා. ඒ නිසා ගෙවන්න බැරි නම් අපේ මේ රටේ දුප්පත් මිනිසුගේ මුදල් නෙමෙතුමා අන්තිමට කියයි බොල් ණය වශයෙන් කපා හරිමු කියලා. එහෙම කරන්න නැතුව මේකට සමෘද්ධියට සාධාරණ පියවරයක් ගන්න ඕනේ කියලා ඉල්ලීමක් කරද්දි ඒ වගේම BOC බෙන්ගුවයි People's බෙන්ගුවයි තමයි මේක අස්වැස්ම මුදල් ලබා දෙන්න තීරණ කරලා තියෙන්නේ. එයි ඔබට බැරිදේ මේ නැවත වාරයක් මේ සමෘද්ධි බෙන්ගුව අරගෙන මේක කරගත්තොත් මේ බෙන්ගුවත් ඉදිරියට පවතාගෙන යනවා, ඒ සේවකයෙක් පවතාගෙන යනවා. අන්තිමට දැන් මේ බෙන්ගුවත් නැහැ, සේවකෙක් නැති මට්ටමට වෙයි. එයි එහෙම කරන්නේ කියලා තමයි ඔබගේ ඉල්ලීමක් කරනවා.
ඇත්ත වශයෙන්ම හොඳ ප්‍රශ්නයක් ඕක. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි සමෘද්ධි බෙන්ගුව සමෘද්ධි ප්‍රතිලාභින් නැතුනොත් කඩාගෙන වැටෙනවායි කියන එක. සමෘද්ධිය පිහිටෙව්වේ මිනිසුන්ට මුදල් ගෙව ගෙව සදහටම තියාගෙන ඉන්න නෙමෙයි. ඒ වගේම සමෘද්ධිය දිව්වේත් මේ රජ්‍ය මුදල් වලින් නෙමෙයි. සමෘද්ධිය මුලින් පටන් ගත්තේ ජනතාවගේ මුදල් වලින්, ජනතාවගේ ප්‍රතිපාදන වලින්, ඉතිරි කිරීම වලින් තමයි මේ දෙවන්ත බැංකු පද්ධතියක් ඇතුනේ. ඒකේ පළවෙනිම ඉලක්කය බවට පත් උනේ මේ දිනිපොලිකාරයන්ගෙන්. මට ඉතින් කතා කරන්න දෙන්නකෝ, අදාල් නැති ඒවට කතා කරන්න තියෙන්නකෝ. එතකොට මේක තුලින් සයිබල ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා ගරු ජනාධිපතිතුමා අපිට ලබා දීලා තියෙනවා ලක්ෂ 12ක්. අස්වැසුම ප්‍රතිලාභයේ යටතේ ප්‍රතිලාභ ලබා ගන්න අයව වසර 3ක් තුල සයිබල ගැන්වීම සඳහා මිලියන 1.2ක් අපිට ලබා දීලා තිනවා. ඒ මිලියන 1.2 සයිබල ගැන්වීම ප්‍රධාන කාර්යභාරයක්. රටේ දුප්පත්කම නැති කිරීම මිසක් දුප්පත්කම සදාටම පවත්වාගෙන යෑම නෙමෙයි සමෘද්ධි ව්‍යාපාරයේ ඉලක්කය බවට පත් උනේ. කොරියාවත් දකුණු කොරියාවත් ඒ වගේම අපි ආදර්ශගත කිසිම රටක් දුප්පත්කම පවත්වාගෙන ගියේ නැහැ. දැන් අපි දුප්පත්කම 128 සිට 106 දක්වා සමෘද්ධි ව්‍යාපාරය තුලින් අඩු කරලා තිනවා. අපි දුප්පත්කම නැති කිරීමේ මෙහෙම තමයි දැන් ක්‍රියාත්මක කරන්න හද. එතකොට ඔබතුමාලා බලාපොරොත්තු වෙන්න එපා සදහටම සමෘද්ධිලා රුපියල් 4500කින් ණය මුදලක් ගෙවන්න බෑ. ණය මුදලක් ගෙවන්නේ ණය මුදල ගෙවීම සඳහා මේ සමෘද්ධි ප්‍රතිලාභයේ විතරක් නෙමෙයි පාවිච්චි කරේ. සයිබල ගැන්වීමේ ක්‍රියාවලිය තුළ සමෘද්ධි බැංකුවගේ ලක්ෂ 11ක් සයිබල ගන්නලා තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි ලක්ෂ 11ක්. මේ දීලා තියෙන දත්තය තමයි අමාත්‍යාංශයේ මගින්ම සයිබල ගැන්වීම. නමුත් බැංකු මගින් සයිබල ගැන්වීම සංඛ්‍යාව ලක්ෂ 11කට වඩා වැඩි. ඒක නිසා බැංකුවකින් ණය ගන්නකොට අස්වැසු මහරා එමත් සමුද්ධි හරා නෙමෙයි මේගොල්ලෝ ණය ගෙව්වේ. ඒ සයිබල ගැන්වීම ක්‍රියාවලිය තුල තමන්ගේ ව්‍යාපාරය තුලින් තමන්ගේ නව අදාම් මාර්ග මගින් තමන් කරන ව්‍යාපාරය මගින් තමයි ණය ගෙවන්නේ. ඒක නිසා ණය ගෙවීම පිළිබඳ කිසිදු ගැටලුවක් එන්නේ නැහැ. හුදෙක් මේ රුපියල් 2500න් 4500න් ණය ගෙවිල කරපු ව්‍යාපෘති නෙමේ අති බහුතරයක් කරලා තියෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට බැංකු ණය ගෙවා ගන්න බෑ මේ අස්වැසුම ලැබෙන්නේ නැති නිසා කියන එක එච්චර පදනමක් සහිත ක්‍රියාවලියක් නෙමෙයි. කෙසේ වෙතත් මම ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න විශේෂයෙන්.
ගරුවමතුමා මේ 12වතමන්තුමා අතුරු ප්‍රශ්න ඔබතුමා එකඟතාවයේ තියෙන. දොලත්වන්තමගෙටි
ගරු අමාත්‍යතුමා ඊයේ දිනේදී මම ප්‍රශ්න කළා මම හිතන්නේ ඔබතුමා රාජ වැඩ රාජකාරණ නිසා ඉතනින් ඉක්මවන්නේ නැති මට මූලිකව පැහැදිලි කරගන්න ඕනේ අපි කවුරුද දන්නා දිගටම මේ විශාල ගැටලුකාරී තත්වයක් ඇති වෙලා තියෙන්නේ සමෘද්ධිය අස්වැසුමයි කියන කාරණය තුල සමෘද්ධි ලාභීන් අපි දන්නවා සමෘද්ධි ලාභීන් මේ අස්වැසුමට ලියාපදිංචි ජීවිත කාරණේ යනකොට ගොඩක් අය හිතුවා මේ සමෘද්ධි ලැබෙන නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැවත අස්වැසුමට ලියාපදිංචි වෙන්න කියලා දැන් අපි අවස්ථාව ලබා දෙලා තියෙන අභියාචන අවස්ථාව ඒ කියන්නේ ඉල්ලුම් කරලා ඒ ඇයිට නොලැබිච්ච අයට තමයි අපි අභියාචන අවස්ථාවක් ලබා දෙලා තියෙන්නේ මම යෝජනා කරන ඔබතුමාට කරන් ඉල්ලන්නේ අපිට තාමත් කඩිනමින් පුළුවන් නම් නැවත අතුත්‍යපත් වෙච්ච අයට ඒ කියන්නේ ඉල්ලුම් කරන්න බැරි වෙච්ච අයට සමෘද්ධි ලැබෙන අයට සමෘද්ධි ආධාර ලැබෙන අයට ඉල්ලුම් කරන්න බැරි වෙච්ච අයට අවස්ථාව අපිට පුළුවන් තරම් ඉක්මනට විවර කරලා දෙන්න පුළුවන් නම් මේ ඉල්ලීම කරන්න අස්වැසුමට යම් සාධාරණ කාල පරිච්ඡේදයක් මම හිතනවා මේ සමාජයේ තියෙන ව්‍යාකූලත්වය අපිට මගහරවා ගන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා. මම ඊයේ මේ ප්‍රශ්නේ අහුවා ඔබතුමා ඒ සභාවේ හිටියේනේ. ඒ නිසා මම හිතනවා අපිට කරන්න පුළුවන් නම් කඩිනමින් මේ ඉල්ලුම් නොකරපු සමෘද්ධි ලාභීන්ට ඉල්ලුම් කරන අවස්ථාවක් ලබා දෙන්න. මම හිතනවා මේ ප්‍රශ්නේ මේ ගොඩක් අය විපක්ෂ ගොඩක් අය මේක මේ ව්‍යාකූල කරලා මේ ප්‍රශ්නය වැඩි කරලා පෙන්නන අයටත් උත්තරයක් ලැබිලා මේ ප්‍රශ්නටත් උත්තරයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා අදහස් දෙනකන් කැමතියි.
ඇත්ත වශයෙන්ම මේක හොඳ ප්‍රශ්නයක් නමුත් අස්වැසුම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම තෝරා ගැනීම ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මුදල් අමාත්‍යාංශයේ සෙහන් සෙමසිංහ රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන සමාජ සුබසාධක මණ්ඩලය මගින්. ඒතොර ඒ ක්‍රියාවලිය මට පැහැදිලි කරන්න පුළුවන් ඒ ක්‍රියාවලිය ඉල්ලුම් කරන්න අවස්ථාව නැලබුණු අය නදුනත්කම නිසා ඉල්ලුම් කරන්න අවස්ථාව නැලබුණු අයට ජූලි මාසයේ එහෙම නැවතත් අවස්ථාවක් දෙනවයි කියන එක සමාජ සුබසාධක මණ්ඩලය මගිනුත් ඒ අදාළ අමාත්‍යාංශ මගින් තීරණය කළ තිබුණා. නමුත් ඒක ලැබිලා නැත්නම් ඒ අවස්ථාව ලබන මාසේ හරි අනිවාර්යයෙන්ම ඉතාමත් ඉක්මනට ඒ අවස්ථාව දෙන්න කියලා මම යෝජනා කරන්න ඒක විහිවේ තියෙන එකක්. ඒක ඉක්මන් කිරීමට අවශ්‍ය කරන කටයුතු මම කරනවා ගරු මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමා කැටියෙන් මහන දැන් මේ අමතම කුමාරසිරි මන්ත්‍රීතුමා.
ගන්න ඕනේ දැන් සමුද්‍රි වැඩසටහනේ ලක්ෂ 4කට ප්‍රමාණයක් ඒ වැඩසටහනින් ඉවත් වෙලා තියෙනවා. ඊළඟට 1,20,000කට ඇවිල්ලා තියෙන විරෝධතා. තාම මේ පිළිබඳව සමාලෝචනය කරලා නැහැ. මේ මේක කවද්ද සමාලෝචනය කරලා අවසන් කරන්නේ කවද්ද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද?
ඒකත් අත් වශයෙන්ම සමාලෝචන ක්‍රියාවලිය දැන් සිද්ධ වෙනවා. අභ්‍යාචනා ක්‍රියාවලිය සිද්ධ. මෙතෙක් කල් එහෙම ක්‍රමයක් තිබුණේ නැහනේ. අභ්‍යාචනා කාලයක් කියලා දෙයක් තිබුණේ නැහැ සමෘද්ධි ව්‍යාපාරය තුල. දැන් අභ්‍යාචනා කාලයක් තියෙනවා, විරෝධතා කාලයක් තියෙනවා, ඒ ඇප්ලිකේෂන් දෙන්න අවස්ථාව දීලා තිනවා. ඒතරේ ඇප්ලිකේෂන් වලට අනුව දැන් අභ්‍යාචනා පරීක්ෂා කරනවා. ඒතක දිනේ අවසන් කරන දිනේ ප්‍රකාශයටපත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ සමාජ සුබසාධක මණ්ඩලය මගින් වැඩිදුර තොරතුරු ලබා ගැනීම ශ්‍රියන් සෙමසිංහ අමාත්‍යතුමාට යොමු කරන්න ඕනේ. නමුත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ක්‍රියාවලිය පටන් අරන් තියෙන අභියාචන කටයුතු කරනවා, විරෝධතා කටයුතු කරනවා. අවසන් කරන දිනය එම අදාළ අමාත්‍යාංශෙන් දැනුම් දෙයි. ඒ ක්‍රියාවලිය හොඳ නිසි පරිදි කරනවා කියන එක මට කියත හැකියි.
හරි බොහොම ස්තුතියි. මම ප්‍රශ්න අංක කිරියල මැතුමා.
ගරු අමාත්‍යතුමා දැන් මට කීප දෙනෙක් කතා කරුවා. දැන් පළවෙනි ලිස්ට් එකේ එයාගේ නම් තියෙනවා. දෙවන ලිස්ට් එකේ නම් නැහැ. ඒ අය කොහොමද ඇතුල් වෙන්නේ? පළවෙනි ලිස්ට් එකේ නම තියෙනවා. දෙවන ලිස්ට් එකේ නම නැහැ. එතකොට ඒ අය කොහොමද මේකට ඇතුල් වෙන්නේ? ඔබතුමා පැහැදිලි කරන්න කරනවා කළා. මොකද මගේ කීප දෙනෙක් ඇහුවා අපේ මහනුවර ලිස්ට් එකේ එකයි මම අහන්නේ.
ගරු ඉදිරියවල ඇමතුවා.
ආ අදාළ අමාත්‍යංශයෙන් ප්‍රශ්නෙට උත්තර දෙනවා කිව්වා.
ඔව් මම නියෝජ මුදල් ඇමතුවා.
මේ පිළිබඳ මේ ඊයේ ගරු විපක්ෂනායකතුමා 27-2 ප්‍රශ්නයක් ඇහුවා. අද ඒකට පිළිතුරක් දෙන්න සියල්ල සූදානම් කරලා
තියෙනවා.
අපට වෙලාව ආපුවාම මේ පිළිතුර ලබා
දෙනවා. විදුල
කතානායකතුමනි, දැන් මේ ප්‍රශ්න අහන්න අපිට මෙතන උදේ ඉඳලා අමතුරු හැටියට ඉන්න කියලා තියෙනවා. ඔබතුමා කියන්න ප්‍රශ්න අහනකට අතුරු ප්‍රශ්න කීයද දෙන්නේ කියලා? 225ම නැගිට්ටොත් එම අතුරු ප්‍රශ්න වල ඉඩ දෙනවද?
හොඳයි ගරු අමතුමා. ප්‍රශ්න අංක 7 ගරු තුෂාර ඉඳුනිල් ලමර්සේන මහත්මයා කුසිකර්ම මහත්මයාගේ
මම අහනවා කතානායක
ගරු කුසිකර්ම මහත්මයා
උත්තරය ගරු නියෝජ කතානායකතුමනි 2015 අවුරුද්දේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 261,121 බඩේනුක අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 403,527 මන්දුව අධිකරම කියවන්න ඕනද 2015 දෙදස් දාසේ නිෂ්පාදනය දෙලක්ෂ හතලිස්දස් නමසය හැටයි බඩනිරුග අවශ්‍යතාවේ හාරලක්ෂ පනස්තුන්දස් පන්සිය හැටහතයි. දෙදස් දාහතේ ලක්ෂ අනුහයදස් නමසීයයි වාර්ෂික අවශ්‍යතාවය පන්ලක්ෂ තුන්දස් හැසි අටයි. දෙදස් දහටයේ දෙලක්ෂ හැත්තදස් හතලිස් එකයි අවශ්‍යතාවය හයලක්ෂ තුන්දස් හයිසිය හතලිස් හයයි. දෙදස් දහනමේ දෙලක්ෂ හතලිස් පන්දස් හයිසිය හතලිස් හතයි අවශ්‍යතාවය හයලක්ෂ තුන්දස් හයිසිය හැට අටයි. දෙදස් විස්සේ තුන්ලක්ෂ දහතුන්දස් පන්සිය විසිය එකයි අවශ්‍යතාවය පන්ලක්ෂ පනස්තුන්දස් හයිසිය අසු අටයි. දෙදස් විසියකේ හාරලක්ෂ හැත්ත දෙදස් හාර්ෂය හතලිස් හතරයි අවශ්‍යතාවය හයලක්ෂ තුන්දස් හයිසිය අසු හතරයි. දෙදස් විසි දෙකේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්නමදස් හතලිහයි බඩනු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් පන්ලක්ෂ තුන්දස් හත්සිය හැත්තාවයි. දෙවැනි උත්තරය එම කාලය තුළ ආනයන කරලද බඩනු ප්‍රමාණයන් සහ වඩනාකම් දෙදස් පහළව අවුරුද්දේ ආනයනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් හැට අටදස් හසේ තිස් හතක් රුපියල් මිලියන තුන්දස් තිස් එකක් වීදම් වෙලා තියෙනවා. දෙදස් දාසේ අවුරුද්දේ ආනයනය කරලා තියෙනවා හතලිස් තුන්දස් පනස් අටක් මිලියන දෙදස් එකසිය හැත්ත පහක් වීදම් වෙලා තියෙන. දෙදස් දාහතේ අවුරුද්දේ එක් ලක්ෂ අසුහෙක්දස් විසි එකයි වටිනාකම රුපියල් මිලියන හත්දස් පන්සිය හතලිස් හයයි. දෙදස් දහටේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදස් පන්සිය හටනමයයි රුපියල් මිලියන පන්දස් නමසය තිස් හතයි. දෙදස් දහනමය අවුරුද්දේ මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තුන්දස් පන්සිය තිස් හතයි වටිනාකම පන්දස් දෙසිය තිස් හතයි. දෙදස් විසි අවුරුද්දේ ආනයනය කරලා තියෙනවා විසිනමදස් හටසි විස්සක් ඊළඟට වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 2638ක්. 2021 අවුරුද්දේ මෙට්‍රික් ටොන් 8175ක් ආනයනය කරලා තිබෙනවා වටිනාකම මිලියන 1736යි. 2022 178652යි රුපියල් මිලියන 23473ක් වියදම් කරලා තියෙනවා. ඊළඟට අපි 2025 අවුරුද්දේ ශ්‍රී ලංකා බඩේනුගෝලයෙන් ස්වයං පෝෂිත කිරීම සඳහා පහත පියවරල් අරගෙන තියෙනවා. 2025 බඩේනුගෝලයෙන් ස්වයං පෝෂිත කිරීම සඳහා පහත පරිදි සැලසුම් කර ඇත. වගා කිරීමට අපේක්ෂිත වපසරිය හෙක්ටයාර 130,000 දක්වා ඉහළ නැම්වීම, වගා ඵලදායිතාව ඉහළ නැම්වීමට දැනට පවතින අස්වැන්න හෙක්ටයාර මෙට්‍රික් ටොන් 4.15 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. මේ සඳහා පහත සඳහන් වැඩසටහන් 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනවා. සාම්ප්‍රදායික වගා ක්‍රම වෙනුවට අධිගණත්ව වගා ක්‍රමය ප්‍රචලිත කිරීම, පාංශු පරීක්ෂා මගින් නිසි පරිදි කාබනික හා රසායනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම, පාංශු සංරක්ෂණ ක්‍රම ගොවීන් අතර ප්‍රචලිත කිරීම මගින් පාංශු පෝෂක හායනය අවම කිරීම මගින් අස්වැන්න අඩුවීම වැළැක්වීම, යලකන්නේ කුමුරු ඉඩම්වල බඩේරුම් වගා කිරීම සඳහා ගොවීන් යොමු කිරීම මගින් වගා වපසරිය ඉහළ නැම්වීම, ඇපල් ටොක්සින් ආසාදනය අවම කිරීම සඳහා පෙරහා පසු අස්වනු ශස්්‍ය ක්‍රියා දියුණු කිරීම, අස්වන් නෙලීම සඳහා සංයුක්ත අස්වන් නෙලන යන්ත්‍ර ගොවින් අතර ප්‍රචලිත කිරීම, වැඩි අස්වනු ගෙන දෙන නව දෙමුහුන් ප්‍රභේද හඳුන්වාදීම, රෝග පලිබෝධහානි වළක්වීම සඳහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උදාහරණයකට සේනා දනුපාලන සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට අනිත් උත්තරයට නොවේසේ නම් මේ මන්ද පිළිතුරු අදාළ නොවේ.
බොහොම ස්තුතියි ඇමතිතුමා. තමුන්නාන්සේ අන්තිමට නම් කියන්නේ හිතනින් වෙන කතාවක්. 2025 බඩහිර ගෝලෙන් ලංකාව ස්වයංපෝෂිත කිරීම සඳහා නිලධාරියෙක් විසින් ලියර දුන්න හිත නිවන රචනාවක් තමයි තමුන්නාන්සේ කියවගෙන ගියේ. මගේ ප්‍රශ්නයක නෙවෙයි ගරු ඇමතිතුමා, මම දැන් මේ බඩේරුව ගැන උනන්දුවක් දැක්වේ මම නියෝජනය කරන පඬුවස්සෝ රාසනයේ බිත්තර ආශ්‍රිත කර්මාන්තයෙහි නිරත වෙලා ඉන්න විශාල පිරිසක් ඉන්න නිසා. එතකොට බඩේරුව පිළිබඳව කතා කරනකොට ඒක බිත්තරයක වෙළඳ වටිනාකම බිත්තර නිෂ්පාදනය පිළිබඳවත් ඒක ඒකාබද්ධ කාරණයක්. එතකොට දැන් අපි දකිනවා බඩගිරංගු මේ තියෙන හිගය නිසා විතරයක නිෂ්පාදන වියදම දවස ගානේ වැඩි වෙනවා. දැන් තමුන්නාන්සේ කෘෂිකර්මයට සම්බන්ධ නිසා වැඩිදුරට දැනගන්න ඕන කාරණයක්, විශාල ප්‍රශ්නයක් තියෙනවා. කුරුළුණු වසංගතයත් එක්ක ඉන්දියාවේ බිත්තරයක් ඉන්දියන් රුපියල් 380කට දෙන්න නියම වෙලා තියෙද්දි ඒක වෙළඳ පොලත් එක්කම ගිවිසුමක් ගහගෙන වෙළඳ හැමතිවරයක් 1380ට ගෙනාව කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමුන්නාන්සේ වහම් පරීක්ෂා කරන්න ඕනේ. එතකොට දැන් බඩේරුව සඳහා 10% තිබිච්ච බද්ද 25%ක් බවට පත් කරලා තියෙනවා. මේ 25% බදු වැඩි කිරීම තුල සාමාන්‍යයෙන් බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 8කින් විතර. එතකොට කුකුල් මස් කිලෝ එක නිෂ්පාදන මිල වියදම රුපියල් 210කින් විතර වැඩි වෙනවා ගරු ඇමතුමා. එතකොට තමුන්නාන්සේ ඒ පිළිබඳව තමුන්නාන්සේගේ කැබිනට් ඇමතිවරයා එක්කත් කතා කරලා මේ පිළිබඳව මැදිහත් විය යුතුයි. එතකොට දැන් බිත්තරයක ඒ 125ක් බඩේරුංග වලට බද්දක් ගහනකොට
ගරු මන්තුමා ප්‍රශ්නය අහුණා නම් හොඳයි. ඔතන තාම කතාව පටන් ගත්ත විතරයි.
බිත්තරයකින් වැඩි වෙනකොට ප්‍රශ්නේ තේරුම් කරලා අහන්න එපා. බිත්තරයක මිල රුපියල් 7ක් 8කින් වැඩි වෙනකොට, කුකුල් මස් කිලෝ එක මිල රුපියල් 210කින් වැඩි වෙනකොට ඒ ඇස්සේ අපිට ආරංචියක් තියෙනවා. ඉන්දියාවෙන් ආයෝජකය දෙන්නෙක් ගෙන්නනවාලු බිත්තර සහ කුකුල් මස් මෙහෙ ඒගොල්ලොන්ගේ සල්ලි ආයෝජනය කරලා මෙහෙ නිෂ්පාදනය කරන්න. මේ සියල්ල එතකොට ඒගොල්ලෝ ඉන්දියාවෙන් ඒ අමුද්‍රව්‍ය ගෙනල්ලා ලාබෙට එව දෙන්න ගත්තාමත් මේ බිත්තර නිෂ්පාදකයා කුකුරු නිෂ්පාදකයා නේද විනාශයට පත් වෙන්නේ. සම්පූර්ණයෙන් කෘෂිකර්මාන්තය අන්නපු කණ්ඩායමක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙන් පටන් අරගෙන මේ බිත්තර නිෂ්පාදකයා දිනෙන් දින මේ විදිහට බිමට වට්ටන කාර්ය පිළිබඳව ඔබතුමාගේ අදහස මට කියන්න.
අරෝ නියෝජ්‍ය කතාන්තරතුමනි, මේ ඔය ඉන්දියාවෙන් ව්‍යාපාර ගෙන්වන කතාව මේ දැන් තමයි අපි දන්නේ. ඒ සම්බන්ධයෙන් හොයා බැලීමක් කළ ඔබතුමා දැනුවත් කරන්න.
125කින් බඩේරුඟු බද්ද වැඩි කරපුවාම ආනයන බද්ද බිත්තරයක් රුපියල් 8කින් වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. මේ කුකුල් මස් කිලෝ එකක් 210කින් වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන මට උත්තරේ ඕනේ.
ඔව්, ඉතින් බද්ද වැඩි කරන මිල වැඩි වෙනවා. ඉතින් ඒක හරි. ඉතින් මොකද්ද ඔබතුමා මගෙන් අහන උත්තරේ මොකද්ද ඉතින්? නැති මට වැටහුණා. ඉතින් ඔබතුමා කියන කාරණේ හරි. ඉතින් මොකද්ද? ඔය ඉතින් බද්ද වැඩි කරනකොට ඒ ගාණේ වැඩි වෙනවා. ඉතින් ඔව්.
හරි, ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
ඔබතුමා කියනවා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඉතින් මම මෙච්චර තේරුම් ගලලා දැන් ඔබතුමා උත්තරේ ඒකද? එතකොට බිත්තරේ මිල වැඩි වුණාට මස් වැඩි වුණාට කමක් නැද්ද?
ආන බද්ද වැඩි කරනකොට ඒ ආශ්‍රිත කරන නිෂ්පාදන වල මිල වැඩි වෙනවා. ඉතින්
ඒක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට තමුන්නාසේ එකඟද ඒකට?
මම ඒකට එකේ නැහැ.
ඉතින් ඒකට මොකද කරන්න කියලා ඇවි මං.
නෑ, ඒකට කරන්න තියෙන්නේ ද ඔබතුමා කියන විතර බද්ද අඩු කරන්න ඕනේ. ඒක මුදල් අමාත්‍යංශය කරાવી. ඒක
අලබඩ ඉන්න කියන්නේ.
ඉතින් ඒකට ඔබතුමා සහයෝගය දෙනවද කියලා අහන්නේ මං.
ඔදි අනිවාර්ය සහයෝගය දෙනවා. ඉතින් ඒක බද්ද අඩු කරන්න අපි හැමෝම එකඟයි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ.
ගරුවන්තුමා දෙව
අන්තුමා මේ නිකන් අහන්න ඔයාලා පස්ස අහන්න එපා.
ගරුවන්තුමා දෙවතුමා අනේ ගරු මන්තුමා දැනුත් විරෝධයක් ආව අතුරු ප්‍රශ්න අහන්න එපා කියලා. ඒ නිසා ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන්. ගරු මන්තුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
නෑ, මම තව එකක් තියෙනවා මේ පැහැදිලි කරගැනීමක් එතුමා කරේ. මගේ දෙවෙනි ප්‍රශ්නේ ගරු රාජ්‍ය ඇමතිතුමා තමුන්නාසේ දකුණේ පුද්ගලයේ දැන් අර දකුණේ ජහම්බන්තොට ජනතාව ඒ වතුර ඉල්ලුවා. දැන් සති ගානක ඉඳලා ඉල්ලුවා. ඔව්, රද්දම. ඔව්, එතකොට තමුන්නාන්සලා මේක කල් මරමරා ඉඳලා සති 3ක්.
ගරු මන්ත්‍රීතුමා, ඔය පිළිමත ඊයේ 27 ප්‍රශ්න
තිබුණා.
ප්‍රශ්න ඊයේ අතේ විශාල
උත්තරමානයක් තියෙනවා. සති
3ක් තිස්සේ කාලය විනාශ කියලා.
තමුන්නාන්සේ මේ කාලය විනාශ කරන්න මට අහන්න දෙන්න මේක.
හරි, ඉක්මනට අහන්න.
සති 3ක් තිස්සේ කල් මරමරා ඉඳලා ඔන්න දැන් වතුර දෙන්න පටන් ගත්තා. දැන් අන්තිමට ඒ දෙන වතුර වලින් ගොවියන්ට වැඩකුත් නැහැ. ඒ වතුර ටිකෙන් විදුලියත් නැහැ. ගොවි ජනතාවට වැඩකුත් නැහැ. තමුන්නාසට ඒකට උත්තරයක් තියෙනවද මොකක් කරේ?
ඉතින් මේ ඔබතුමාට වැඩක් නැතුණාට ඒක හේ ගොවියොන්ට වැදගත්. ඔබතුමා අතරින් දැන් කතා කරන්න වගේ නෙවෙයි. ඒ නෝ ඔබතුමාට වැඩ ගන්නතුණාට හේ ගොවියොන්ට ඒක වැදගත්.
හරි. බොහොම ස්තුතියි. අටවෙනි ප්‍රශ්නේ කරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුම විදුලබලහ බලසක්‍ය මැතිතුමගෙන් ඇසීමට.
මම ආනවා.
අවස්ථාව දෙන්න විදියක් නැහැ ගරු මැතිතුමා. දැනුත් අර ගරු මැතිතුමා විරෝධය පෑවා ප්‍රශ්න කීයද අහන්න පුළුවන් කාලය ගන්න එපා කියලා. ඒ නිසා
ගරු නියෝජිත කතානායක පිළිතුරු ලබා දෙනවා. 2015 වසර සිට මේ දක්වා එක් එක් වර්ෂවල ලංකා ඛනිත්‍ය නිධිගත සංස්ථාවේ ලාභය අලාභය වෙන්වෙන් වශයෙන් කොපමණද? 2015 අලාභය රුපියල් මිලියන 20,520යි. 2016 ලාභය රුපියල් මිලියන 53,027යි. 2017 ලාභය රුපියල් මිලියන 1,055යි. 2018 අලාභය රුපියල් මිලියන 106,162යි. 2019 වර්ෂයේ අලාභය රුපියල් මිලියන 11,856යි. 2020 ලාභය රුපියල් මිලියන 2,356යි. 2021 අලාභය රුපියල් මිලියන 81,816යි. 2022 අලාභය රුපියල් මිලියන 6,15,053යි. 2023 ජූලි මාස දක්වා ලාභය රුපියල් මිලියන 69,000යි. අංක 2 2023 වර්ෂය සඳහා සංස්ථාව ප්‍රසාද දීමනා ගෙවා නැත. සේවකයන්ගෙන් 104.2% ක පොලියක්ද සමග වාරික 10කින් අයකර ගැනීමේ පදනම් මත අලුත් අවුරුද්ද සඳහා උත්සව අත්තිකාර මුදලක් ලබා දී ඇත. අංක 3 අදාළ නොවේ. අංක 4 අදාළ නොවේ. අංක 5 අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි, ඔබතුමා මේ කාරණේ මම දන්නවා ඇති කියලා විශ්වාස කරනවා. CPC සහ CPSTL ගරු සභාතුමා විසින් SAP පරිගණක පද්ධතියේ දත්ත සහ බැකප් පද්ධතියේ දත්ත පදනම්ව එකම ඉන්වොයිස් අංකයක් පදනම්ව ඉන්වොයිස් පත් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර ඒ තුලින් ඉන්ධන අවභාවිතයක් සිදු කර තිබේද යන්න පරීක්ෂා කර බලා විමර්ශනයක් ලබා දෙන ලෙස, ඒ වගේම මේ පිළිබඳව තවදුරටත් ගැටලු සහගතව වේ නම් ස්වාධීන බාහිර පාර්ශ්වයක් ලවා සබ් පරිගණක පද්ධතියේ ක්‍රියාකාරකම් order to cash, purchase to payment and finance පිළිබඳව තොරතුරු තාක්ෂණික පරිගණක විගණනයක් හෝ වාරික විගණනයක් සිදු කිරීමට අවශ්‍ය යන්න වාර්තා කරන ලෙස උපදෙස් ලබා දීලා තියෙනවා මීට පෙර. ඒකට හේතුව තමයි මේ තොග විශේෂයෙන්ම ටෝටල් නම්බර් ඔෆ් ලෝඩ් රිටර්න්ස් 619ක් වාර්තා වෙලා තියෙනවා. ඉතාම කෙටි කාලයක්, මාස 6ක් වගේ කාලයක්. මේක සාමාන්‍යයෙන් මේ තොග අවලංගු කිරීම ප්‍රතිශතයක් විදිහට 0.17ක්. මේ වගේ ප්‍රමාණයක් මේක අවභාවිතයක්ද හොරකමද නැත්නම් තාක්ෂණික ප්‍රශ්නයක්ද කියන පිළිබඳව හොයා බලන්න තමයි මේ SAP සිස්ටම් එක අන්ලොක් කරන්න සභාපතිවරයා මේල් එකක් කියවලා තිනවා. මේ හරහා තියෙන මේ හරහාම ගෙන CID එක මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වලා තිනවා. ඒතර ඔබතුමා මේ සම්බන්ධව මොනවාද ඉදිරියේදී ගත යුතු ගන්න යන ක්‍රියාමාර්ග, ඒ වගේම මේ සම්බන්ධව CPC හිටපු GM කෙනෙක් ගරුසිංහ කියන මහත්මයා මේ පරීක්ෂණ වලට අදාළ පුද්ගලෙක් ඔහු රට ගිහිලා තියෙනවා, රට හැර ගිහිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාට මේ ගරු සභාවට දෙන්න පුළුවන් මොකද පිළිතුර?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්තුමා ඇහුවේ මම මොකද්ද අමාත්‍යවරයා හැටියට ගත යුතු පියවර කියලා. පසුගිය අවුරුද්දේ අමාත්‍යවරයා හැටියට මම තමයි පැමිණිල්ල ඉදිරිපත් කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල ඉදිරිපත් කරේ ලංකා ඛනිත්‍යල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවි කිරීමේදී, ඉන්ධන බෙදා හැරීමේදී අපිට යම් තොරතුරු ප්‍රමාණයක් වාර්තා කළ තිබුණා, මාධ්‍යනුත් වාර්තා කළ තිබුණා යම් අක්‍රමිතාවයන් පිළිබඳව. එනිසා රජයේ අපහසුතාවයට පත් කිරීමට එක පැත්තකින් ගත්ත පියවරත්, ඒ වගේම වංචා සහගතව යම් කිසි අයුතු අලාභයන් උපයා ගැනීම වෙනුවෙන් කරන කණ්ඩායමක් පිළිබඳව ඒ ලැබිච්ච තොරතුරු අනුව තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලබා දුන්නේ. එයනු ඔවුන් පරීක්ෂණයක් කරලා අපෙන් ඉල්ලීමක් කරා වෝහාරික පරීක්ෂණයක් සහ අනිකුත් තාක්ෂණික පරීක්ෂණ කරන්න කියලා. මේ වන විට ලංකා ඛනිත් තෙල් නිලධාරී සංස්ථාව සම්පූර්ණ මූල්‍ය වෝහාරික විගණනයක් කිරීම සඳහා දැන්වීම් කැඳවලා ඒ සඳහා ප්‍රසිද්ධ සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් මේ දවස්වල ලංකා ඛනිත් තෙල් නිලධාරී සංස්ථාව ඒ සමාගම් පිළිබඳව අවසාන තීන්දුව ගනිමින් ඉන්නවා. ඒ අතරතුර මාධ්‍යෙන් වාර්තා කළ තියෙනවා ඔබතුමා කිව්ව විදිහට සාමාන්‍ය අධිකාරීවරයෙක් නෙවෙයි හිටපු අතිරේක සාමාන්‍ය අධිකාරීවරයෙක් රටින් පිට වෙලා ගිහිලා තියෙනවා කියලා. නමුත් අපි දැනගන්න තියෙන විදිහට දැනට ඒ පුද්ගලයන් පිළිබඳව කිසිම පරීක්ෂණ කටයුත්තක් වෙන්වෙන් වශයෙන් ආරම්භ වෙලා නැහැ. එනිසා අවසාන පරීක්ෂණ තොරතුරු අපිට ලැබෙන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ වගේම සැකකාරයෙක් හැටියට කවුරුවක් නම් කළත් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා කියව පුද්ගලයා රටින් පිට වෙලා ගිය එකක් නෙවෙයි අපිට වාර්තා වෙන්නේ. ඔහු සේවයෙන් ඉවත් වෙන බවට ලිපියක් දැනුවත් කළා තියෙනවා. ඔහු විශ්‍රාම යනවා කියන එක දැනුවත් කළා තියෙනවා කියන එක තමයි මට පාලන අධිකාරි විසින් දන්වලා තියෙන්නේ. නමුත් මේ සඳහා තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාක මට්ටමෙනුත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ පිළිබඳව පුද්ගලයා කවුද කියලා හඳුනා ගැනීම සඳහා
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම රුපියල් කෝටි 114කට ආසන්න මුදලක ප්‍රශ්නයක් මේක තියෙන. මං කියන්නේ ඒක වංචාවක්ද අලාභයක්ද එහෙම නැත්නම් මේක තාක්ෂණික ප්‍රශ්නයක්ද කියලා. ඒ නිසා ඒ සම්බන්ධව කඩිනම්ම ඔබතුමා පරීක්ෂණ අවසන් කරන්න කියන ගමන් විශේෂයෙන් මේ සවස්වල මේ සමනලව ජලය මුදා හැරීම සම්බන්ධව සමනලව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සම්බන්ධව අපි කතා කරා. එතකොට දැන් ඔබතුමාලගේ කැබිනට් තීන්දුවක් ගත්තා ඒ සමනලව ජලය උඩවලවේ හරහා වලව නිම්නේ තියෙන ගොවි ජනපදවලට ලබා දෙනවා කියලා. එතකොට අපි දැනගන්න කැමතියි ගරු විදුලි බල ඇමතිවරයා විදිහට මේගත්තු තීන්දුව. මොකද අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජලයේ ප්‍රමුඛතාවය. ජලයේ පළමු ප්‍රමුඛතාවය තමයි පානීය ජලය. අපි මුලින්ම දෙන්න ඕන වතුර පානීය ජලයට. මිනිසුන්ට බොන්න දෙන්න ඕන. එතකොට ජලයේ දෙවැනි ප්‍රමුඛතාවය තමයි කෘෂිකර්මාන්තය. දෙවෙනියෙන් අපි දෙන්න ඕන ඉස්සල්ලාම දෙවෙනියට පානීය ජලයෙන් පස්සේ කෘෂිකර්මාන්තයට. තෙවැනි ප්‍රමුඛතාවය විදිහට තමයි අපි විදුලි බලය දකින්නේ. එතකොට ඔබතුමාලා මේ ප්‍රමුඛතාවය කඩ කරමින් තමයි පහුගිය ටිකේ සමනලව ජලය මුදා හැරියේ නැත්තේ. එතකොට මේ වෙන විටත් වලවේ නිම්නේ තියෙන ගොවි ගම්මාන බහුතරයක යම් ප්‍රමාණයකට දැන් වතුර ඇරියත් බේරගන්න බැරි ගොවි ජනපද ගොවි බිම් තියෙනවා. නමුත් දැන් හරි වතුර ඇරලා බේරගන්න පුළුවන් යම් ප්‍රමාණයකුත් තියෙනවා. එතකොට ගරු ඇමතිතුමනි ඊයේ ගත්තු කැබිනට් තීන්දුව ඒ ආකාරයෙන්ම ඔබතුමාලා ක්‍රියාත්මක කරනවද? ඒ වගේම රටේ ජලය කියන කාරණයේදී ප්‍රමුඛතාවය පානීය ජලය, කෘෂිකර්මාන්තය සහ විදුලිය කියන ප්‍රමුඛතාවයට යටත්ව, මොකද ඊළඟට ඔබතුමාලගේ මේ ගැටලු වෙන්න පුළුවන් මහවැලි පද්ධතියට. මොකද මහවැලි පද්ධතිය තමයි ඊළඟට වැඩිම අපේ ප්‍රමුඛතම ගොවි ගම්මාන ගොවි ජනපද ටික කලාප ටික තියෙන මහවැලි පද්ධතිය. ඊළඟට ඔබතුමා කියන්න පුළුවන් මේ නියගයක් එනවා, ඒ නිසා අපි විදුලියට තියාගන්න ඕන මේ ජලය අපිට දෙන්න විදිහක් නැහැ මේ මහවැලි සී කලාපයට, මහවැලි එච් කලාපයට, මහවැලි වී කලාපයට කියලා ඔබතුමාට කියන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔබතුමාල රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවද මේ ජලය කියන එකේ ප්‍රමුඛතාවය පානීය ජලය, ඊළඟට කෘෂිකර්මාන්තයට ජලය සහ විදුලිය කියන ප්‍රමුඛතාවය මත පදනම් කරගෙන ඉදිරියේදී ඔබතුමාලා අමාත්‍යංශයක් ඉදිරියට සහ රජයක් ඉදිරියට කටයුතු කරනවද කියන එක මම දැනගන්න කැමතියි. ඒ වගේම සමනලව අඛණ්ඩව ඒ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දෙනවද කියන එකත් මම ඔබතුමාගෙන් අහනවා.
උජ්ජ කතානායකතුමනි, එතුමා අහලා තිබුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාර දාලා ප්‍රශ්නයක්. පළවෙනි කාරණාව මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ අතුරු ප්‍රශ්නයක් වශයෙන්. දෙවැනි ප්‍රශ්නය දෙවැනි කටයුත්ත මේ සඳහා සවිස්තරාත්මක පිළිතුරක් ඊයේ දවසේ 27 දෙකටත් ලබා දුන්නා. මේ සඳහා අවශ්‍ය නැගිටපු හැම මන්ත්‍රීවරට මේ පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ නිසා නැවත වතාවක් ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ.
හරි, බෞමිස් සතියේ